సుమంతచక్రవాళేషు అత్రాగచ్ఛంతు దేవతా సద్దమ్మం మునిరాజస్ సునంతు సగ్గమొక్కదం ధమ్మశ్రవణ కాలో అయం పదంత ధమ్మశ్రవణ కాలో అయం పదంత ధమ్మశ్రవణ కాలో అయం పదంత నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ నమో తస్ భగవతో అర్హతో సమ్మా సంబుద్ధస్ అత్తికాయోతి వాపణస్ సతిపచ్చు పట్టితాహోతి యావదేవ జ్ఞానమత్తాయ పతిస్సతి మంతాయ అనిశ్చితోచ విహరతి నచ కించి లోకే ఉపాదియతి ఏవం పి భిక్కవే భిక్కు వేదనాసు వేదనాను పసి విహరతీతి. ఉతుమ్ బుద్ధరత్నమాగే నమస్కారే వేవా. శ్రీ సద్ధర్మరత్నమాగే నమస్కారే వేవా. ఆరిమహా సంగరత్నమాగే నమస్కారే వేవా. ఏవాగే మావి ఉతుమ్ ఆరి భూమి భీకలావు మాగే గురుప్యానన్ హంసేవన అవసరాయి. అతి గౌరవనీయ వతుర్గమానంద శ్రీ స్వామిన్ హాసి నమస్కార కర్మీ అవసరాయి. ఏవాగే మీ ఆరి మార్గే ఏమటను ఎక్కుతాకారం ఉపకార కలావు మార్గోపదేశ లబాదున్నావు విషయలు మారుతున్న హాసిర నమస్కార కర్మీ అవసరాయి. శ్రద్ధాబుద్ధి సంపన్న కార్మిక పింగతుని మీ పింగతు అద్దినేది సహభాగిని మీ సతిపత పవత్తాగ్ని అయిన ధర్మదేశన మాలావే విసి ఎక్కన ధర్మదేశనేటాయి. එතකොට මෙහින්හන්සේ අද මාතෘකා කරගත්තේ සතිපට්ඨාන සූත්‍රයේ අපි දිගටම කරගෙන යන මේ ධර්මදේශනා මාලාවට මාතෘකා කරගත්ත සූත්‍රය තමයි මහා සතිපට්ඨාන සූත්‍රය. එතකොට මේ සූත්‍රය අපි කායानुපස්සනාය භාවනා 14ක් සාකච්ඡා කරලා අවසන් කරලා ඊළඟට අපි වේදනානුපස්සනාව පිළිබඳව මම හිතනවා දැන් ධර්මදේශනා කීපයක්ම අපි වේදනානුපස්සනාව පිළිබඳව පැවැත්තුවා. ඒ දේශනාව ගී සතියේදී අපි වේදනානුපස්සනාව පිළිබඳව දේශනාව අවසන් කරන්න සූදානමින් හිටිය අද චිත්තානුපස්සනාව පටන් ගන්න. නමුත් අපට ගී සතියේ ධර්ම දේශනාව හරියාකාරව කරගන්න බැරි වුණා. ඒකට හේතු කිහිපයක්ම තිබුණා. පළවෙනි හේතුව තමයි භික්ෂුන් වහන්සේට වැඩසටහනක් කරපු නිසා බොහොම කතා කරන්න උගුරේ බොහොම අපහසුයක් ඇති වෙලා තිබුණා. වැඩසටහන දිගටම කුමක් හෝ හේතුවක් නිසා බොහොම අපහසුයෙන් තමයි කතා කරන්න සිද්ධ වුණේ. ඒත් ඒක නිසා ධර්ම දේශනාව එදා දින 6ක වැඩසටහනක අපිට දින 5මාරකින් අවසන් කරන්න සිදු වුණා. අවස සඳහා අපෝ මේ මෙල්බන් වලට වඩින්න තිබුණ නිසා සිඩ්නි වල නිසා ඉඳලා ඒක නිසා අපිට ඒක වැඩිපුර කතා කරන්න වැඩ කරන්න වුණ නිසා තවත් ටිකක් අපහසු දවසක් වුණා ඒ දිනේදී. ඒ වගේම අපිට තාක්ෂණික පැත්තෙම ටිකක් ප්‍රශ්න ටිකක් තිබුණා. මොකද මයික් එක අරගෙන ගියේ නැහැ. ඒ වගේ කම්පියුටර් තිබුණේ නැහැ. ඒ වගේ පොඩි පොඩි මේ වෙනත් ඒ වගේන් තමයි සම්බන්ධ වෙන්න තිබුණේ. අපිට ඒකට සූදානම් වෙන්න ලැස්ති කරගන්නත් තරම් කාලයක් තිබුණේ නැහැ. වැඩසටහන අවසන් වෙලා ටිකක් වැඩිපුර වෙලා වැඩසටහන කරපු නිසා. කොහොම නමුත් ඒක සාර්ථකව තරම් සාර්ථකව සම්පූර්ණ කර්ම කියලා ඉවර කරන්න නොහැකි නිසා අද දිනයත් වේදනානුපස්සනාව සම්බන්ධවම දේශනාව පවත්වන්න අදහස් කරා. එතකොට මාතෘකා කරගත්ත කොටස මිහින්නාස ආයත් කියනවා නම් අති වේදනාසු ආපනස්ස කාය දිවාපනස්ස නෙවෙයි වේදනාසු ආපනස්ස සතිපච්චු පට්ඨිතා හෝති. මෙන්න මේ වේදනාවට සිත පිහිටවාගෙන ඉන්නකොට එයාට ඇති වෙන එක තමයි සතිපච්චු පට්ඨිතා හෝති. යාව දේව ඥානමත්තාය පතිස්සති මත්තාය අනිසිතෝච විහෙරති නචිකින්ච ලෝකේ උපාදීති ඒවම්පි භික්ඛවේ භික්ඛු වේදනාසු වේදනානු පස්සී විහෙරති. ඔය විදිහට තමයි මාතෘකා කරගත ගාතාව දේශනා කරේ. මේ තමන්ට අවසානයේ ලැබෙන ප්‍රතිඵලයේ තමයි මේ විදිහට කිව්වේ. මේක දිහා බලාගෙන ඉන්නකොට එයාට අන්තිමට එන අවබෝධය, මේ භාවනාවක් කියන්නේ මේ කරන්න තියෙන වැඩක් නේ. දැන් බොහෝ දෙනෙකුට අමතක වෙන එකක් තියෙනවා. බොහෝ දෙනෙකුට අමතක වෙන දෙයක් තමයි මේක කරන්න තියෙන වැඩක් කියනවා. ඒක බුදුරජාණන් වහන්සේගේ කාලේදී මම හිතනවා ධර්ම දේශනා කරනකොට හැම දෙනෙක්ම වගේ තේරුම් ගත්ත දෙයක් තිබුණා. දැන් කාලයට වඩා ඒගොල්ලෝ ඒක කරන දෙයක් විදිහට දැකපු දෙයක් තිබුණා. දැන් බොහෝ දෙනෙකුට කුමක් හෝ හේතුවක් නිසා, මොන හේතුවක් නිසා මේක වෙනවද කියන එක චුට්ටක් හිතන්න අපහසුයි. බොහෝ දෙනෙක් මේ ධර්මයේ කියන එක ප්‍රායෝගික දෙයක් විදිහට දකින්නට වඩා මේක දැනුමක් විදිහට පාවිච්චි කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ මේ හැම තැනම, ලංකාවේද, මෙල්බන් වලද, සිඩ්නිද, කොහේ බැලුවත්, ලෝකේ කොහේ බැලුවත් හැම තැනකම ධර්ම දේශනා සිදු වෙන තැනක් තියෙනවා නම් වැඩි පිරිසක් 90%ක් විතර ඒක දැනුවක් විදිහට ගන්න උත්සාහ කරනවා. ඒක ප්‍රායෝගික දෙයක් විදිහට දකින්නේ නැතුව. ඉතින් ඒක පැහැදිලිව දකින්න දෙයක්. ඉතින් ඒක මම හිතන්නේ මෙහින්නාසේක මතක් කරන එක යුතුයකමක් විදිහට දකින්නවා. ඊළඟට ඒක කළ යුතු දෙයක් විදිහට දකින්න නිසා මෙහින්නාසේ මේක කතා කරන්න හිතුවේ. ඇත්තරම කිසිම කෙනෙකුට මේ පෞද්ගලිකව කතා කරන දෙයක් නෙවෙයි. මොකද බොහොමත්ම මෛත්‍රියෙන්, බොහොමත්ම අනුකම්පාවෙන් මේක මතක් කළ යුතුයි කියලා හිතෙන නිසා තමයි මේක මතක් කරන්න හිතුවේ. එතකොට මේ අපිට අවබෝධය කියන එක තුන් ආකාරයකට ඇති. අපි කිව්වා අපි අවබෝධ කරගන්න ඕනේ, අපිට ලැබෙන්න ඕනේ සුතමේ ඥානේ, චින්තාමේ ඥානේ, භාවනාමේ ඥානේ කියලා. ඒ වගේම මේක කෘත්‍යඥානේ, කෘතඥා සත්‍යඥානේ, කෘත්‍යඥානේ, කෘතඥානේ කියලා තමයි අවබෝධ වෙන්නේ. ඒක කරගන්න ඕනේ විදිහ ඉස්සෙල්ලා කිව්වේ ඒක කොහොමද කරගන්න ඕනේ කියන එක, කරන්න තියෙන වැඩ ටික. මෙතන අපි මේ යන විදිහ තමයි පළවෙනිට ඇති වෙන්නේ සත්‍යඥානේ, දෙවෙනි එකට ඇති වෙන කෘත්‍යඥානේ, අනිත් එක කෘතඥානේ කියලා තියෙනවා. සත්‍යඥානේ කියලා කියන්නේ මේක තමයි සත්‍ය කියලා අවබෝධ වෙන එක. ඒක ධර්මයේ අර සුතමේ චින්තාමේ භාවනාවේ කියන ආකාර තුනෙන් කරනකොට යාට පළවෙනියට ඇති වෙන එක. පළවෙනියට ඇති වෙන එක තමයි සත්‍ය ඥානෙ. ඒකට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. දිට්ඨියට පැමිණෙනවා කියන්නේ සම්මා දිට්ඨියට පැමිණෙනවා කියලා කියන්නේ අන්න ඒකට. එතකොට යාට මේ සම්මා දිට්ඨියට එන එක්කනට තේරෙන්නේ මොකද්ද? මේක සත්‍යයි කියන ඥානය, කියන්නේ සත්‍යයි කියන එක තමන් තුලින් මෙයාට ප්‍රත්‍යක්ෂ වෙනවා. කියන්නේ එයාට එතකොට අර ධර්මයේ ගැන සැක නැති වෙලා යනවා. විචිකිච්ඡා දුරු වෙන්නේ එතකොටනේ. විචිකිච්ඡාව කියන සංයෝජනේ දුරු වෙනවා. එතකොට ඒ වගේ මෙයාට මේ සත්‍ය කියන එක දකින්නේ කොහොමද? මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ තමයි මේකේ තියෙන්නේ කියන එක දකිනවා. එතකොට තමයි එයාට මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ මේ පංචස්කන්ධේ, මම හිතනවා මෙතන හැම දෙනෙක්ම වගේ ධර්මයේ යම් ප්‍රමාණයකට වඩලා තියෙන අය නිසා මම හිතන මේ වචන මම පාවිච්චි කරලා කමක් නැහැ. භාවනා වැඩසටහන් වලට ආපු අය නම් හොඳටම මේක දන්නවා, වෙනම අපි බොහොම කතා කරලා තියෙන නිසා. නමුත් වැඩසටහන් වලට ආවේ නැති අය වුණත් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්න අනුව ඒගොල්ලෝ ධර්මයේ ගැන යම් දෙයක් ගවේෂණය කරලා තියෙන යම් ප්‍රමාණයකට අවබෝධයෙන් ඉන්න අය කියලා හිතන නිසා මේ ඉන්නස්සේ මේ වචන කෙලින්ම පාවිච්චි කරන්න. මේ පංචස්කන්ධයේ පිළිබඳව තිබෙන නිත්‍ය සප ආත්ම සුබ සංඥාව නැත්තම් මේ ආත්මයක් තියෙනවා කියන එක තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ පහ වෙනුවෙන්ම අපි කිව්ව 20 ආකාර සක්කාය දිට්ඨිය කියන්නේ මේ පහෙන් රූප වේදනා රූපස්කන්ධේ, වේදනාස්කන්ධේ, සංඥාස්කන්ධේ, සංකාරස්කන්ධේ, විඥානස්කන්ධේ කියන මෙන්න මේ පහ වෙනුවෙන් පහේ මේ නිත්‍ය සප ආත්ම සුබ කියලා තියෙන පවතින සංඥාවට තමයි අපි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. එතකොට අපිට එතකොට මේ පළවෙනියටම ඇති වෙන්නේ සත්‍ය ඥානය කියලා ඇති වෙන්නේ මොකද්ද? මේකේ මේ අනිත්‍ය දුක් අනාත්ම ස්වභාවය. කියන්නේ මෙතන ආත්මයක් නැහැ කියන එක. මේ පහේම ආත්මයක් නැහැ කියන එක තමයි යාට ප්‍රත්‍යක්ෂයේ පළමුවෙම. ඒක තමයි යාට ඇති වෙන පළවෙනි දෘෂ්ටිය කැඩිලා සම්මා දිට්ඨියට එන්නේ එතකොට. අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ ත්‍රිලක්ෂණ අවබෝධින් මිනි සෝවාන් සකුද්දාගම යන ගම හේත් කියන ඵල සියල්ලම අවබෝධෙන්නේ. එතකොට අන්න සම්මා දිට්ඨියට එනවා, නැත්තම් සත්‍ය ඥානෙට පැමිණෙනවා. ඒ ආපු කෙනාට ගිය සතියේදීත් අහ ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක් ඇහුවා. මොකද්ද ආර්යෂ්ටාංගික මාර්ගේ පටන් ගන්නෙ සම්මාදිට්ඨිය ආවට පස්සේද කියලා. එතකොට සම්මාදිට්ඨිය තමයි සත්‍ය ඥානෙ. සත්‍ය ඥානේ ලැබුණට පස්සේ තමයි ඉතුරු වැඩ ටික ඔක්කොම සිදු වෙන්න පටන් ගන්නෙ. එතෙන් එනකන් සිදු වෙනවා. එතෙන් එනකන් සිදු වෙන කොටස ලෝකෝත්තර ආර්යෂ්ටාංගික මාර්ගයට වඩා ඊට පෙර තියෙන ආර්යෂ්ටාංග මාර්ගය විදිහට තමයි කියන්න තියෙන්නේ. ඒ මාර්ගයේ අටම වැඩිලා තියෙනවා. එයා යම් සම්මාදිට්ඨියකට පැමිණලා තියෙනවා. කර්ම කර්මඵල විශ්වාසය වගේ යම් ලෞකික මට්ටමින් යම් සම්මාදිට්ඨියකට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ ආර්ය මාර්ගයට එන්නෙම සම්මාදිට්ඨිය කියන මෙන්න මේ සත්‍ය ඥානය කියන එකට ආවට පස්සේ. සත්‍ය තමයි ලෝකයේ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ. ත්‍රිලක්ෂණේ එයාට සත්‍ය දෙයක් කියන එක ස්ථිරව තහවුරු වෙනවා. ඒ තහවුරු වුණාට පස්සේ තමයි ඉතුරු ටික වැඩෙන්න පටන් ගන්න. ලෝකෝත්තර මාර්ගේ වැඩෙන්න පටන් ගන්න එතනින් යාඩ. එතකොට මේ සත්‍ය ඥානය ඇති වුණ එක්කෙනාට තියෙනවා කෘත්‍ය ඥානය. එයාට කරන්න ඕන දෙයක්, කරන්න දෙයක් තියෙනවා. එයා දන්නවා මේ මේ ලැබිච්ච දැනුම එතනින් පස්සේ තමයි වැඩ තියෙන්නේ යාට. එතන එතන එනකල් ලොකු වැඩක් තියෙනවා ඒක ලබා ගැනීම සඳහා. එතනින් එහාට තමයි මේ කෙලෙස් එක්ක සටන් කරලා නිරුද්ධ කරගන්න. කියන්නේ සක්කාය දිට්ඨි විචිකිච්ඡාව සීලබ්බත පරාමාස දුරු වුණත් ඉතුරු කෙලෙස් ටික එක සටන් කරන්න පටන් ගන්න එයා ඒ ලබාගත්තේ සම්මා දිට්ඨිය පාවිච්චි කරලා. ඒ ලැබෙ තමන්ට එක එක ආකාරයකින් ඒ මාර්ගයේ වැඩුණා නම් ඒ ඥානෙ පාවිච්චි කරනකොට තමයි අනිත් ටික දුරු වෙන්නේ. එතකොට ඒ වාර තිබුණට වඩා ගැඹුරට ගැඹුරට ආවුදු බෝධ වෙමි. මේ කෘත්‍ය ඥානය කියන එක කරන්න ඕනේ දේ යාට තේරිමින් තේරිමින් සමහර ගුරුවරෙක් ඉන්නවා නම් එක එක මට්ටම් වලදී එතන තියෙන අවස්ථාවලදී ප්‍රශ්න අහගනිමින් නිවැරදි වෙමින් තමන්ගේ කිලිස් දිහා බලමින් නිරුද්ධ වීම බලමින් තමන්ගේ කිලිස් මේ එයාට පෙනෙන්න පටන් ගන්නවා පැහැදිලිව. එතකොට ඒ දකින්න දකින්න ඒවා කොහොමද කරගන්නේ කියලා අහගෙන ඇති වෙන ගැටලු නිරාකරණය කරගෙන උන් එයා දැන් කෘත්‍ය ඥානෙ පාවිච්චි කරනකොට කියන්නේ කරන්න තියෙන වැඩ ටික එයා තේරුම් අරගෙන කරගෙන කරගෙන යනකොට අන්න එයාට අවසානයේ ලැබෙන එකක් තියෙනවා. මොකද්ද? කෘතඥානෙ. මට අය කරන්න දෙයක් නැහැ කියලා තියෙනවා. රහතන් වහන්සේලා කියනවා නේද මේ ලෝකෙ මට අය කරන්න වැඩ කිසිවක් නැහැ. මං සියලු කටයුතු අවසන් කරා කරන්න යමක් තිබේද? මගේ Brahmacharya වාසයෙන් යම් දෙයක් වෙනුවෙන් කරා නම් ඒ කටයුතු අවසන්යි කියලා අන්නේ අවබෝධ කරගන්නවා. ඒක වැඩ අවසන් කළ බව අවබෝධ කරගන්න එකට කියන කෘතඥානය කියලා. එතකොට ඒ වගේම දැන් යම් කිසි කෙනෙක් අනාගාමී ඵලයටපත් වෙනකොට එයා දන්නවා මට දැන් මේ කාමරාග පටිඟ වෙනුවෙන් මොකක්වත් වැඩක් කරන්න නැහැ කියලා. ඒ කියන්නේ හැම අවස්ථාවකදීම එයා අර බුදුහාමුදුර දේශනා කරන්නේ දහම් කැඩපතෙන් බලන්න තමන් ඉන්න තැන කියලා. ඒතොර දහම් කැඩපතෙන් බලනකොට එයා පැහැදිලිව දකිනවා මගේ කාමරාග පටිඟ සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා. ඒක ගැන මට මහන්සි වෙන්න කරන්න දෙයක් නැහැ. මේ කාර්යම කරලා ඉවරයි කියලා. හැබැයි සම්පූර්ණයෙන්ම මේ ඉවරයි කියලා කියන්න පුළුවන් වෙන්නේ රහතන් වහන්සේට විතරයි. මොකද සංවේදින සියල්ලම නිරුද්ධ වෙලා කියලා එයාට එන අවබෝධයත් එක්ක ඒ විදිහට උන්වහන්සේ අඳුර ගන්නවා. එහෙමනම් අපි බොහෝ දෙනෙක් මම මෙහි මෙච්චරම මේ විස්තර කරන්න එක හේතුවක් තමයි මම හිතනවා මේක මතක් කරන්න ඕනේ, ගොඩක් මතක් කරන්න ඕන දෙයක් කියලා. මොකද ඒක ගොඩක්ම දැනුම දෙයක් මේක කියන්න කියලා දෙන්න ඕනේ ටිකක් වැඩිපුර කියලා. ඒක නිසා මම ඉන්නේ මෙච්චර මතක් කරන්නේ. ඒතකොට නිවන ප්‍රායෝගික දෙයක් කියන එක හිතේ හොඳටම තියා ගන්නවා නම් හැම කෙනෙකුටම මම හිතනවා මේ ගමන යන්න හරි ලේසියි කියලා. මොකද මේ හිතලා බලන්න අපිට පොතකින් කියවලා පීනන් ඉගෙන ගන්න පුළුවන්ද? බෑ නේද? ඊළඟට අපට පුළුවන්ද පොතකින් ඉවර කියවාගෙන හොඳට දැනගෙන දැනුම තිබුණා කියලා වාහනයක් එලවන්න? ඒකත් බෑ නේද? ඊළඟට හිතලා බලන්න අපිට පොතෙන් ඉගෙන ගන්න සතුරි බයිසිකල් පදිනවා දිහා බලාගෙන ඉඳලා තමන්ට පුළුවන් බයිසිකලේ පදින්නේ? ඔක්කොම දන්නවා, පදින විදිය දැකලා තියෙනවා, පදින් බයිසිකලේ හදපු විදියත් දන්නවා වෙන්න පුළුවන්. සමහරට යාට කෑලි කෑලි වලට ගලවලා බයිසිකලේ හදන්න පුළුවන් වෙන්නත් පුළුවන්. දක්ෂ බයිසිකල් තරඟ වලින් දිනපු දක්ෂයෝ දැකලා තියෙනවා වෙන්න පුළුවන්. ඒ හැමදේම තිබුණාට බයිසිකලේ පදින්න ගියපුවාම පුරුදු නැත්තම් එයාගේ වෙලා නැත්තම් ඒක එයාට බයිසිකලේ පදගන්න බැරි වෙනවා. අන්න ඒ වගේ හැබැයි කෙනෙක් ඉන්නවා. ඒ මොකක්වත් දන්නේ නැහැ. බයිසිකලයක් තියෙනවා. මේක පදින විදිහ චුට්ට චුට්ට පුරුදු වෙනවා. එහෙම කරලා කළේ ආයක ප්‍රායෝගික කරගත්තා නම් පදින්නේ කොහොමද කියලා දැනුමක් තියෙනවා. දැන් එයා ප්‍රායෝගික කරගත්තා නම් මොකද වෙන්නේ? වැටි වැටි පැදලා පැදලා එතකොට යා නිකම්ම ඒක එයාගේ එකක් බවට පත් වෙනවා. එතකොට ධර්මීය කියලා කියන්නේ මේ විදිහට තමන්ගේ දෙයක් කරගන්න ජීවිතයට යොදා ගන්න තියෙන දෙයක් නිසා අපිට මේ ස්ට්‍රෙස් කරන්න තියෙන එකක් නෙමෙයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ධර්මයේ කියන එක තර්කයට අහු වෙන්නේ නැහැ කියලා. තර්ක කරලා ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ධර්මයේ කියන එක කියලා. ඔව් තැන්කියු බුදුහාමුදුර දේශනා කළා. එතන මේ තර්කයට විතර්ක කර කර ඉන්න ඒකට තර්කයකට අහු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ ධර්මයේ කියලා. එතකොට බොහෝ දෙනෙක් මේ ධර්මයේ කරුණු අල්ලගෙන තර්ක කරනවා. මේක මෙහිමයි මේක මෙහිමයි කියලා ගොඩාක් තර්ක කරන බොහෝ කාලය වැය කරනවා. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා මේ බණ එකතු කරනවා, කලෙක්ෂන් එක. අර සින්දු එකතු කරනවා වගේ. මේකේ වැරදි දෙයක් කතා කරන නෙවෙයි. නමුත් මේක කරත් කමක් නැහැ. කරලා මේ අවශ්‍ය වැඩෙත් කරනවා නම්. නමුත් මේක විතරක් කරනවා. අන්න ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තර්ක විතර්ක කරන්න ඕනේ. තර්ක කරන්න කියලා කියන්නේ අපි විමසලා බලන්න ඕනේ. විමසලා බලන්නේ නැතුව ඔක්කොම ඒවා ගන්නවා කියන එක නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රඥාවන් තින්නේ බුදුරජාණන්සේගේ ධර්මයේ තියෙන එක නිසා ප්‍රඥාව මේ වන්තව කල්පනා කරන්න ඕනේ. ඒක තර්ක කරනවා කියන එක නෙවෙයි. නමුත් යම් කෙනෙක් ධර්මයේ අරගෙන ඒකත් එක්ක විවාද කරමින් නැත්නම් තමන් යමක් මේවා කරගත්තා ඒක හරි කියලා ඔප්පු කරගන්න උත්සාහ කරමි ඒ වගේ කරලා මේ තර්කිකින් නැත්තම් මේ අර සමීකරණයක් විසඳලා ගන්න උත්තරයක් වගේ නිවන ගන්න ඉන්නෝ නම් මං හිතන්නේ එයාට වැරදිලා කියන එක. එහෙම එකක් නෙවෙයි නිවන කියන්නේ. ඊළඟට තවත් පිරිසක් ඉන්නවා දැනුම. දැනුම ගොඩක් ගන්න හැම දෙයක්ම ගැන ඉගෙන ගන්නවා, පොත් කියවනවා, කියවලා බොහෝ අහලා ඒ කරුණ ඔක්කොම හොඳට දැනුම ලබාගෙන තියෙනවා. ගොඩාක් දැනුම තියෙනවා. මං හිතන්නේ බොහෝ දෙනෙකුට ඒ කොටසත් බොහොම තියෙනවා. හරියට මෙහින්නාච්ච දකින්නේ මේ වගේ මේ තර්ක කරන හරියට අසාධ්‍ය ලෙඩක් හැදිච්ච කෙනෙක් බුදුරජාණන්සේ දේශනා කරන එක. අසාධ්‍ය ලෙඩක් හැදිච්ච කෙනෙක් අර ඊතලයක් වැදිච්ච කෙනෙක් ඉක්මනට ඒක අයින් කරගන්න දඟලන්න ඕනේ කියලා. ඒ වගේ මේ තර්කයෙන් ධර්මයේ දකින්නේ නේක මෙහින්නාච්ච හිතන්නේ මෙන්න මේ වගේ. ඉතින් අසාධ්‍ය රෝගයක් තියෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ ආ මොකද කරන්නේ? බෙහෙත් වර්ග ගොඩාක් අරගෙන මේ මීට ඉස්සරලා මේ කොහමද මේ කට්ටිය සනීපුණේ මේ වගේ හැදිච්ච අය කොයි විදිහට සනීපුණේ මෙච්චර ගාණක් මේ විදිහට සම්පෙලා තියෙනවා මෙන්න මේ දොස්තර ළඟින් මෙහෙම සනීපෙලා තියෙනවා ඊට පස්සේ ඔය විදිහට මේ දොස්තර මෙයාට මේ බෙහෙත දීලා තියෙනවා මෙයාට මේ බෙහෙත දීලා තියෙනවා ඔය විදිහට අරගෙන මේ අර තර්ක කර කර මෙහිමයි මෙහිමයි කියලා මේ මෙයාට මෙහෙම සනීපුණ අරයට මෙහෙමුණා ඔය විදිහට ඒවා ගැනම තොරතුරු හොය හොය ඉන්න නිකන් මේ අර දත්ත පද්ධතියක් නඩත්තු කර කර එහාට මෙහාට ඒවා එහාට මෙහාට කර කර ඉන්නවා වගේ තමයි මේ බෙහෙත් ගන්නේ නැතුව තමන්ගේ ලෙඩේ තියාගෙන. ඊළඟට මෙහෙණින් හන්සේට හිතෙන්නේ දැන් මේ ඔය බණ එකතු කරන කට්ටිය කියන්නේ හැම බණම ගොඩක් ගොඩක් එකතු කරනවනේ ඒක අහන්න ඕනේ. ඇහුවට කිසි ප්‍රශ්නයක් නෑ, අහලා බලන්න ඕනේ. නමුත් දැන් මේ අහලා ඒ හැම දේශනාවකම ඇති කරන විදිහ දැන් ඒක කරන්නේ නැතුව තව කෙනෙක් මොකද කරන්නේ? මේ බණ ටික ඔක්කොම එකතු කරනවා. අර හාමුදුරන්ගේ බණත් හරිම හොඳයි, අර මෙහින්නාසිකේ එකත් හොඳයි, මෙතනත් හොඳයි. මේ ඔක්කොම ටික එකතු කරගන්න, එකතු කරලා අහගෙන ඉන්නවා. අහලා එකතු කරගෙන ඉන්න. හැබැයි මේ හාමුදුරුවලා මෙහින්නාසලා කොච්චර කිව්වත් ඒ කරන මාර්ගය කියන එක වඩන්නේ. ඒ මාර්ගේ වඩන්නේ නැහැ. වැඩක් කියනවනේ. මේ කියලා දීලා මෙන්න මෙහෙමයි මේක කරන්න කිව්වම ඒක කරන්න ඇතු ඉන්නවා. හරියට හැම දොස්තරගෙම හැම දක්ෂ වෛද්‍යරු හොයලා ඒගොල්ලෝගේ බෙහෙත් ගොඩාක් අරගෙන හැබැයි එකක්වත් බොන්නේ නැහැ. ඔක්කොම ටික කොට ගහගෙන ඉන්නවා. දැන් තියනවා තමන් ළඟ. බොන්න කවදද කියන එක එයා පාවිච්චි කරන වෙලාව හිතලා නැහැ. කියන්නේ කමටහන් ටික ඔක්කොම ටික තියෙනවා. හැමෝගෙම කමටහන් ටික තියෙනවා. හැබැයි තමන් ඒක පාවිච්චි කරලා නැහැ තාම. එතකොට ලෙඩේ සනීප වෙනවද? නෑ, ලෙඩේ එහෙම බෙහෙත් තියෙන හැබැයි. හරියට මේ දැනුම කියන්නේ මොකද්ද? දැන් අහලා දැන් මේ ටික ඔක්කොම දන්නවා. දැන් හොඳට දන්නවා මේකයි වඩන්න ඕන, මෙහෙමයි වඩන්න ඕන. මෙහෙම කරපුවම මෙහෙම තමයි වෙන්නේ. මෙහෙම වුණාම මේක ලිසිදුරු වෙනවා. මේකට පස්සේ මේක කරන්න ඕන. ඔය විදිහට ඔක්කොම ටික දන්නවා. හැබැයි මෙයා තාම කරලා නෑ. හරියට බෙහෙත් වට්ටෝරුව අතේ තියාගෙන ඉන්නවා වගේ. බෙහෙත් වට්ටෝරුව දන්නවම බෙහෙත් වර්ගයි බොන විදියයි ඔක්කොම දන්නේ. හැබැයි මම තව වැඩේ කරලානේ. මේ තුන් දෙනාම මොකද වෙන්නේ? අසාධ්‍ය රෝගයක් නම් අන්තිමට මේ තුන් දෙනාම අවස්ථාව තිබිලා සනීප කරගන්න අවස්ථාව තිබිලත් ඒක නොකර අන්තිමට ලෙඩෙත් එක්කම මැරිලා යන එක තමයි වෙන්නේ. අන්න ඒක තමයි වෙන්නේ. දැන් සංසාර රෝග මහ බය. සංසාර රෝග කියලා කියන්නේ මහ භයානක රෝගයක්. ඒක පළමුවෙන්ම බලන්න ඕනේ අඩුම ගානේ මෙන්න මේ පළවෙනි සංයෝජන තුනවත් නිරුද්ධ කරගන්න මම මොනවද වඩන්න ඕනේ? අන්න ඒක තමයි හොයාගන්න ඕනේ. ඒතර වටපිටාවේ දේවල් තෝරනවට වඩා මම මේ පළවෙනි සංයෝජන තුන දුරු කරගන්න මොනවද කරන්න ඕනේ? භාවනා. ඒතර ඒක දුරු කරනකොට මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කොහොමද විසඳ ගන්න කියලා අන්න ගුරුවරගෙන් අහගන්න. ඒ දුන්න කමඨහණක් වඩලා ඊට පස්සේ ඒක සඳහා ඇති වුණු ගැටලුවක් හෝ ඒක වඩලා ඉවර නම් ඊළඟ කමඨහණ ඉල්ල ගන්න පුළුවන්. එහෙම මිසක් ගොඩක් ගොඩක් ගහගෙන ඉන්න එක මං හිතනවා දැන් අපි අඩුම ගානේ මේ සම්මා දිට්ඨියටවත් එන්නේ නැතුව රහතන් වහන්සේලාට අදාළ කමඨහන් ගැන කතා කරා කියලා කිසි වැඩක් නැහැ. මොකද ඉතින් යන්නේ ඉස්සලා කරන්න ඕනේ වැඩක් තියෙනවා. ඒ වඩාගෙන වඩාගෙන එකින් නිරුද්ධ කරගෙන යන්න ඕනේ මේ සංයෝජන. එහෙමනම් අපි මේ කතා කරපු ධර්මදේශනාවේ මුලින් වේදනානුපස්සනාවදී කතා කරපු කරුණු ටිකක් ආපහු චුට්ටක් මේ ඉන්නවාසේ මතක් කරලා දෙන්න. එතකොට ඔබ හිතලා බලන්න දැන් අපි මේ සැප වේදනාව නිසානේ සංසාරේ දිගට දිගටම යන්නේ. මේ සැප වේදනාව නිසා දිගට දිගට සංසාරේ යනකොට අපිට හම්බින සැප වේදනා කියනවා. රූපයක් වෙන්න පුළුවන්, ශබ්දයක් වෙන්න පුළුවන්, ගන්ධයක් වෙන්න පුළුවන්, රසයක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්. මේ සැප වේදනාව කියන එක දැන් ඒක තමයි අපි නටතු කරන්න සූදානම්. ඒක වෙනුවෙන් තමයි අපි මේ පංචකාමයන් වෙනුවෙන් තමයි බොහෝ වෙහෙස වෙන්නේ. එතකොට ඒවට පුළුවන්ද හැම වෙලාවෙම මට මේ සැප වේදනාව දෙන්න? අපි මේ ඉස්සර කතා කරපුවත් එක ඔබ හිතලා බලන්න. මේ සැප වේදනාවට හැම වෙලාවෙම මට සැප වේදනාව ලබ දෙන්න බෑ. ඒ බාහිර රූපෙට බෑ. මට හැම වෙලාවෙම මම බලාපොරොත්තු වෙන එක ලබලා දෙන්න. ඊළඟට තවත් මේක දිහා බලවන ඉන්නකොට මේක ප්‍රායෝගික කරනකොට බුදුරජාණන් වහන්සේ මේ වේදනානුපස්සනාව කිව්වේ කරන්න වැඩක්නේ. මොකද්ද කරන්න කිව්වේ? සැප වේදනාවක් එනකොට සැප වේදනාවක් කියලා සුඛං වා වේදනං සුඛං වේදන වේදනාමි වේදයාමීති සුඛං වේදනං වේදයාමීති පජානාති. හොඳින් දැනගන්න දැන් මම මේ සැප වේදනාවක් විඳින්නේ කියලා. දුක් වේදනාවක් විඳිනකොට හොඳින් දැනගන්න දැන් මම මේ විඳින්නේ දුක් වේදනාවක්මයි. මෙන්න මේ හේතුව නිසා ඇති වෙච්චි මෙන්න මේ වේදනාවේ මම විඳින්නේ කියලා මේ 100 ඉන්න කියලා කිව්වා. මේ 100 පිරව ගන්න ඉතින් කියන්නේ. එතකොට එයාට තේරෙන එක තමයි එයාට එන අවබෝධය තමයි මම මේ දැන් විඳින හැම වේදනාවක්ම මෙතන මෙතනම නිරුද්ධ වෙනවා. ඇහැ නිසා හටගෙන සැප දුක් උපේක්ෂා වේදනා එතන එතනම නිරුද්ධ වෙලා යනවා. කන නිසා, නහය නිසා, දිව නිසා, ශරීරය නිසා, මනස නිසා ඇතිවෙනා වූ මේ සියලුම වේදනා එතන එතන නිරුද්ධ වෙන ස්වභාවය මෙයා දකිනවා. එතකොට තමන් සමාධිය පිළිබඳව උඩ නිරාමිස වේදනා ඇති වුණා. ඒ නිරාමිස වේදනා පවා මොකද වෙන්නේ? නැවතත් කෙලෙස් සහිතීතුල්ලක් එනකොට ඒ නිරාමිස වේදනාවත් අවසන් වෙනවා. ඒකත් අනිත්‍ය වෙලා යනවා. එතකොට මේ හැම එකම අනිත්‍ය වෙන බව, නිරුද්ධ වෙන බව තමන්ට අවබෝධ වෙනවා. මේ මොහොතේදී වෙන්නේ මේක තමයි මෙතන සිදු වෙන්නේ කියලා. එතකොට ඔන්න මෙතන මොහොතේ වෙන දේ මෙයා මේ වේදනා අනිත්‍ය භාවයට යනවා දකින්නත් එක්ක මෙයාට පාටම බැලෙනවා පහුගිය දේවල් කොහොමද අතීතේ මොකද වෙලා තියෙන්නේ කියලා. අතීත දේවලුත් මෙයාට තේරෙනවා. අතීතේ මම කොයිතරම් සැප වේදනා විඳලා තියෙනවද, දුක් වේදනා විඳලා තියෙනවද, අනන්ත විඳලා තියෙනවා. ඒ හැම වේදනාවක්මත්ම නතර වුණේ නේ එතන එතනම නිරුද්ධ වෙලා ගියා. අතීතේ සිදු වුණේත් මේකම තමයි කියලා. ඒත් එක්ක මෙයා බලන අනාගතේ මොකද්ද වෙන්නේ කියලා. එතකොට එයාට තේරෙනවා මනුස්ස ලෝකෙට හිටියා, දිව්‍ය ලෝකෙට හිටියා, කොහේ හිටියත් මොන මේ වේදනා තුනේ මොන වේදනාව ලැබුණා සාමිස වෙන්න පුළුවන්, නිර්ආමිස වෙන්න පුළුවන්, ඒ සියලුම වේදනක් මේ ආකාරයටම නිරුද්ධ වෙනවා කියලා එයා දකිනවා. එතකොට මෙන්න මේ විදිහට තුන් කාලෙම මෙන්න මේ වේදනා තුනම මට ඇවිල්ලා තියෙනවා. අතීතෙත් අනාගතෙත් වර්තමානෙත් කියන තුන් කාලෙම වේදනා මාරු වී නිරුද්ධ වී වෙනත් එකක් එමින් තියෙනවා. මේක නිත්‍ය නෑ, මේ වේදනාව අනිත්‍යයි කියලා එයාට ප්‍රායෝගිකව දකිනවා. එතකොට එයාට පැහැදිලිව පොතේ තියෙනවට නෙවෙයි, ඔය පේන පින්දුපුම් සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවාගේ වේදනා බුබ්බුලූපම වතුර භාජනයකට වතුර බින්දුවක් වැටෙනකොට ඇති වෙන දිය බුබුල වගේ එක පාරට ඇති වෙනවා එතනම නිරුද්ධ වෙනවා. අන්න ඒ විදිහට මෙයා මේක පොතෙන් නෙවෙයි ප්‍රායෝගිකව දකිනවා. ඒතර මේ වේදනාවේ අනිත්‍ය තමයි මෙයා පළවෙනිම දකින්නේ. එතකොට එදා ධර්ම දේශනාවේදී මට මතකයි ප්‍රශ්නයක් ඇහුවා නිරාමිස උපේක්ෂාව කියන එක. එතකොට නිරාමිස උපේක්ෂාව කියන එක ඇති වෙන්නේ කොහොමද කියලා අපි කිව්වොත් එහෙම සැප දුක් මධ්‍යස්ත කියන මොන වේදනාවක් හරි මෙන්න මේ අපේ ආයතනයක් නිසා හටගන්නකොට ආයතනයක් නිසා හටගන්න වෙලාවේදී අන්න ඒ වේදනාව පිළිබඳව ඇත්ත තේරීම නිසා අවබෝධයෙන් දැකලා අවබෝධය නිසා ඒක උපාදානේ නොවි උපේක්ෂාවට පත් වෙනවා නම් අන්න ඒක නිරාමිස උපේක්ෂාවක් බවට පත් වෙනවා. එතකොට නිරාමිස සැප වේදනා කියලා කියන්නේ සමාධියක් තුළදී කෙලෙස් දුරු වීම නිසා ලබන්නා වූ සැප. එතකොට නිරාමිස දුක් වේදනා කියලා කියන්නේ අපි යම් කිසි මාර්ගඵලයක් ලබන්න උත්සාහ කරමින් ඒක නොලැබෙනකොට, යම් කිසි සමාධියක් උත්සාහ කරනවා නමුත් ඒ සමාධිය නොලැබෙනකොට, පංචකාමයන් නොලැබෙනකොට නෙවෙයි මේ නිරාමිස පැත්තට යන්න හදනකොට ඒක කරගන්න බැරි වෙනකොට තමා තුළ සිටි ඇතිවෙන්නා වූ දුක් වේදනාවට කියන්නේ නිරාමිස දුක් කියලා. පංචකාමයන් වෙනුවෙන් නැතුව ඇති වෙන දුක් වේදනාවට නිරාමිස දුක් වේදනා කියලා තමයි විස්තර කරේ. එහෙමනම් මම හිතනවා එදා දේශන අහපු ප්‍රශ්න වලට මිහින්නාසර සම්පූර්ණම උත්තර දෙන්න ටිකක් අපහසුයක් තිබුණා මේ සද්දයෙන් නැතිවත් ඒ වගේම කතා කරගන්න තිබුණු අපහසු ස්වභාවයක් නිසා. ඒ නිසා මිහින්නාසේ ඒකට උත්තරයක් විදිහට තමයි ඒ කොටස මතක් කරේ. ඊළඟට සංඥාව ගැන කතා කරා. මතකයි සංඥාවක් ගැන ප්‍රශ්න කරා. එතකොට සංඥාව කියලා කියන එක මේ පංචස්කන්ධය කියන එක රහතන් වහන්සේටත් ඇති වෙනවා. පබස්සර මිදම් භික්කවේ චිත්තා, මේ සිත කියන එක ප්‍රභාසරව තම ආරම්භ වෙන්නේ. ඒ ඉපදෙනකොට ඇති වෙන සිත, කෙනෙක් හිතනවා මේ කියන්නේ පුංචි ළමයෙක් ඉපදෙන මොහොතේ ඇති වෙන සිත පිළිබඳව කතා කරන්න කියලා. ඒ සිත ප්‍රභාසරයි. හැබැයි මේ දැන් ඇති වෙන සිතත් ආරම්භයේ ප්‍රභාස්වරයි. එතකොට මෙන්න මේ ප්‍රභාස්වර වුණ සිත උපාදාන කරගත්තොත් විතරයි දුක ඇති වෙන්නේ. භවය සකස් වෙන්නේ එතකොට විතරයි. මේ ඇති වෙන්නේ ප්‍රභාස්වර සිත කියලා කියන්නේ ඒක ක්‍රියාසිතක් කියලා කියන්නේ පංචස්කන්ධය. මේ ස්කන්ධ පහ ඇති වෙනවා. රහතන් වහන්සේටත් ඇහැ තියෙනවා නම් රූප තියෙනවා නම් පෙනෙන සිත ඇති රූපාඳුර ගන්නවා, සද්දාඳුර ගන්නවා, ගන්ධ සුවඳාඳුර ගන්නවා, රසාඳුර ගන්නවා, ස්පර්ශාඳුර ගන්නවා, සිතුවිලි අඳුර ගන්නවා. එහෙම නැතු උන්වහන්සේලාට මේ කිසිවක් කරන්න හම්බෙන්නේ නැහැ. කිසි කෙනෙකුට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ අඳුරන් නැතු ඉන්න පුළුවන් කමක් නැහැ. මොකද අපිට පණ තියෙනවා නම් මේ ආයතන වලට ඒවා ස්පර්ශ වෙනවා නම් ඒව අඳුර ගන්නවා කියන එක සිදු වෙනවා. මේ පංචස්කන්ධය කියන එක අනිවාර්යයෙන්ම ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ නැතු ඉන්න බෑ. නිරෝධ සමාපත්තියකදී මේ ආයතන වල සලායතන නිරුද්ධ කරගෙන මේක ආයතනයක් බවට පත් වෙන්නේ නැතුව සලායතන නිරෝධා කියන්නේ ඒකම නෙවෙයි. ඇත්තටම මේ ආයතන සියල්ලගෙන්ම සිත නිරුද්ධ කරගෙන ඉන්න යම් අවස්ථාවදී කියර අනිත්තර අවස්ථාවවලදී මේ ආයතන වල මේ පංචස්කන්ධ කියන ඇති වෙනවා. එතකොට ඒකේ තියෙනවා රූපයක්, වේදනාවක්, සංඥාව කියන එක තියෙනවා. සංඥාව කියන එක අඳුර ගැනීම කියන එක සිදු වෙනවා. එතකොට මේ පංචස්කන්ධයේ තියෙන එක නතර කරන්න නෙවෙයි අපි මේ මහන්සි වෙන්න ඕනේ. මේක උපාදාන වෙන එක නතර කරගන්න. පංචස්කන්ධය දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ පංච උපාදානස්කන්ධය දුකයි. රූපේ මේ පංචස්කන්ධයක් ඇති වුණාට පස්සේ රූපේ උපාදානිනුත්, වේදනාව උපාදානිනුත්, සංඥා උපාදානිනුත්, සංකාර උපාදානිනුත්, විඥානේ විඥානස්කන්ධේ උපාදානිය, මේ ස්කන්ධ පහ උපාදාන වීම දුකක් කියලා කිව්වේ. ඒතර සංඥාව කියන එක ඇති නොකරගෙන ඉන්න කියලා බුදුහාමුදුරු දේශනා කරේ නැහැ. එතකොට සංඥාව නිරුද්ධ කරපු පිරිස් බුදුරජාණන් වහන්සේ අපේ සිද්ධාත් කුමාරයා ඉපදෙනකොටත් හිටියා සංඥා නිරෝධ කරපු පිරිස්. එතකොට එතන මේ අසඤ්ඤතල වලට යන්න අය හිටියා. නමුත් අසඤ්ඤතලය කියලා කියන්නේ නිවන නෙමෙයි. මේ එතකොට අපි මේ සංඥාව නිරුද්ධ කිරීම නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අරමුණ. කෙලෙස් නිරුද්ධ කිරීම. රාගක්කය, දේශක්කය, මෝහක්කය නිබ්බාන. එතකොට අපි වළමින්ට දැනගන්න ඕනේ මොකද්ද කරන්න ඕනේ වැඩි කියලා. මොකද්ද දුරු කරගන්න ඕනේ? නිවන් දකින්න නම් මට මොනවද කරන්න ඕනේ කියන එක දකින්න. එතකොට තමන්ට තේරෙයි මේ රාගේ, ද්වේෂේ, මෝහේ දුරු වෙච්ච තැන තමයි නිරෝධය කියලා කියන්නේ. නිවන තියෙන්නේ. එහෙනම් සංඥාව නිරුද්ධ කරලා නිවන් දකින්න කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ. සංඥාව මරිචුපමා සංඥාව මිරිඟුවක් වගේ කිව්වා අවබෝධ කරගන්න කිව්වා. එච්චරයි. අවබෝධ කරලා අපිට මේ ලෝකේ සංඥා එක තමයි ඉන්න වෙන්නේ. එහෙම නැතු ඉන්න බෑ. තමන් රහත් වුණා පින්නම් පානකම් මේ සංඥාත් එක්ක ඉන්න වෙනවා. නැතු කොහොමද උන්වහන්සේලා මේ ජීවිතේ පවත්වාගන්නේ? මිනිස්සුන්ට බණ කියන්නේ කොහොමද? එමනම් අන්න ඒක චුට්ටක් පැහැදිලි කරන්න හින්නාසි රූමනාව තිබුණා. මොකද මේ සංඥාවේ ඇත්ත අවබෝධ කරගන්න මිසක් මේ සංඥා අඳුරගන්න එක නතර කරන්න ක්‍රමයක් නැහැ. එහෙමනම් ඔය වගේ එක බමුණෙකුත් බුදුජනනාංශයෙන් ඇහුවා. ආනකොට කිව්ව ඇති ඇහැයි කණයි ඇහැ වහගෙන හිටියනම් කනට ඇහෙන්නේ නැති ඉඳ තියාගෙන හිටියනම් මේ එතකොට ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ නේද? එතකොට නිවන දෙයි කියලා. එහෙම එකක් නෙවෙයි මේ. ඔය ඔක්කොම පාවිච්චි කරන ගමන් ඒ පාවිච්චි කරන්න කියන්නේ මේ ඇහැ කණ දිවනාසී ශරීරේ මේවා මරණයටපත් වෙනකන් පාවිච්චි කරන්න වෙනවානේ මේක පවත්ත ගැනීම සඳහා. එතකොට ඒ ටික පාවිච්චි කරන ගමන් ඒවට උපාදානෙ නොවි ක්‍රියාසිත බවටපත් කරගෙන ඒවා පාවිච්චි කරන්න ඉන්නේ. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට උපාදාන සිත තමයි දුක තියෙන්නේ. භවයේ සකස් කරන්න. එහෙනම් උපාදානෙ විතරයි අපිට නතර කරන්න තියෙන්නේ. ඒක නතර කරන්න බෑ. ඒක වෙන දෙයක්. කොහොමද වෙන්නේ? අවිද්‍යාව දුරු වෙනකොට. අවිද්‍යාව දුරු වෙනකොට දැන් මේ හැම භාවනාවකම ඔබ දකින්නේ නැති මේ මාර්ගය මොකද්ද කියලා. බුදුජානක වහන්සේ කයන වයින් බික්කේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥායසාදිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන. බුදුජානක වහන්සේ පහදිලිව දේශනා කරනවා මේක නිවන සඳහාම යොමු වෙච්ච දෙයක්. මේකෙන් නිවන් දකින්න පුළුවන් කියලා. එතකොට මම මුලින් මේවා කියලා තියෙන නිසා නැවත අපව මතක් කරන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට අපිට මේ සතිය පිහිටවාගෙන ඉන්නකොට මේ හැම භාවනාවකදීම මෙන්නාස කිව්ව මතක ඇති මේකේ කියන එක. අත්තිකායෝති වා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති යාවදේව ඥානමත්තාය කියලා කය ගැනත් අතිවේදනාසු වා පනස්ස සතිපච්චපට්ඨිතා හෝති ඔය විදිහට මේ හැම අනුපස්සන සියල්ලගෙම අන්තිමට තේරෙන්නේ මෙතන වේදනාවක් තියෙනවා, මෙතන කයක් තියෙනවා, මෙතන සිතක් තියෙනවා, මෙතන ධර්මතාවයක් තියෙනවා. ඊට වඩා මොකුත් නැහැ. නච කිංච ලෝකේ උපාදීති. අල්ලන්න මොකුත් නැහැ කියන එක තමයි අවසානට එන්නේ. ඒක වචනයක් නෙවෙයි, තමන්ට ඇතුළෙන් වෙන අවබෝධයක් වෙනවා බලාගෙන ඉන්නකොට. ඒකට මේ උත්තරේ එනකොට තමයි එයාගේ කෙලිස් දුරු වෙන්න පටන් ගන්න. වේදනාව පිළිබඳව තියෙන කැමැත්ත ඒකට දුන්න අගේ අඩුවෙලා මේක අල්ලන්න ඕනේ කියලා අලන්ද අර කොම්පියුටර් අත හරිනේ පුංචිලා මෙයා වගේ මෙයාගේ අත හැරිලා එනවා. අවබෝධ වෙනවත් එක්ක මෙයාගේ අත හැරෙනවා. මේක කරන දෙයක් නෙවෙයි. තවත් මට මතකයි ගිය දේශනාවේදී ඇහුවා නිරෝධ සත්‍ය කියලා දෙන්නේ නැද්ද කියලා. නිරෝධය කියන එක ලැබෙන දෙයක්. ඒක තමයි ලැබෙනවා. මාර්ගේ වඩනකොට ලැබෙන දෙයක්. අන්න වේදනාව ගැන බලාගෙන ඉන්නකොට අවබෝධින අයට මොකද්ද මෙතන වේදනාව කියලා නම් එකක් තියෙනවා. හැබැයි මේකේ ඔය හිතාන හිටපු වේදනාවක් නම් තියෙනවා. ඒ කියන්නේ හිතාන හිටියේ කොහොමද මේ විදින මමෙක් ඉන්නවා, මගේ වේදනාව, වේදනාව මම, මගේ ආත්මේ. ඔය විදිහට හිතාන හිටියට එහෙම එකක් මෙතන නෑ කියන එක යට තේරෙනවා. අන්න ඒ විදිහට එතකොට යාට මේ වේදනාව පිළිබඳව, කය පිළිබඳව, සිත පිළිබඳව යම් අවබෝධයකට එනවා මේ විදිහට. එතකොට ඒකත් එක්ක යාට උපාදාන වීම කියන එක නතර වෙනවා. තවත් කතාවක් ආපු එක ප්‍රශ්නයක් අහපු දෙයක් මේ චිත්තක්ෂණය කියන එක ගැන කතා කරා. එතකොට චිත්තක්ෂණය කියලා කියන්නේ තප්පරෙන් කෝටි ප්‍රකෝටි වාරකින් පංගු. චිත්තක්ෂණයක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ රූපේ ෂණයක් පාසා ඉපදෙනව නිරුද්ධ වෙනවා කියලා. ෂණේ කියලා කියන්නේ තප්පරෙන් කෝටි ප්‍රකෝටි වාරෙන් පංගුවක් හිතා ගන්න බැරි තරම් බොහොම සුළු කාලයක්. ඒක හිතා ගන්නවත් බැච්චරකට පුංචි කාලයක්. එතකොට මේ රූප කලාපයක් ඉපදෙලා නිරුද්ධ වෙනකොට මෙන්න ආසි විස්තර කරා මේ කායනුපස්සනා කොටසේදී මේ රූප කලාප පිළිබඳව. මේ සිත කියන එක 1000 සැරයක් ඉපදිලා නිරුද්ධ වෙනවා කියන. එතකොට මේ සිත ඉපදිලා නිරුද්ධ වෙන යන් වීම සඳහා යන කාලයට කිව්වා චිත්තක්ෂණයක් කියලා. එතකොට රූප කලාපයකට මෙන්න මේ චිත්තක්ෂණ 17ක් තියෙනවා කියලා කිව්වේ, ආයුෂ තියෙනවා කියලා කියන්නේ ඒක නිසා. එතකොට ඉතලා බලන්න අපි මේ චිත්තක්ෂණයක් පේනවා කියලා කියනවා නම් ඒක කොහොමද විශ්වාස කරන්නේ අපි? දැන් මෙහෙම ඉතලා බලන්න. දැන් අපිට ඔය වේගින් දැන් 1 2 3 4 5 කියලා ෆෑන් එකක වේග සීමා තියෙනවා කියලා හිතන්න. එතකොට අන්තිම වේගයට දැම්මට පස්සේ ඔකේ තියෙනවනේ ෆෑන් එකේ බ්ලේඩ් තුනක් කියලා හිතමු. මේ මොනවාද මේ තල තුනක් තියෙනවා. එතකොට මේක අන්තිම වැඩිම උපරිම වේගයට දැම්මට පස්සේ ඔබට පේනවද ෆෑන් එකේ මේ තල තුන? ඒකේ වේගය අපිට හිතා ගන්න පුළුවන් ඉච්චට ලොකු වේගයක් නෙවෙයි. මේ තල තුන වෙන් වෙලා පේනවද ඔබට? අන්නේ ඒකවත් පේනවා නම් අපිට හිතන්න පුළුවන් මෙයාට මේ බලන්න මේ පුළුවන්ද කියලා. ඒකවත් පේන්නේ නැති මම කොහොමද මේ චිත්තක්ෂණයක් පේනවා කියලා කියන්නේ? ඒ වගේ කෝටි ප්‍රකෝටි වාරයකට වඩා වේගිකින් ඉපද නිරුද්ධ වෙන මේක කොහොමද අපි පේනවා කියලා කියන්නේ? ඉතින් අන්න ඒ වගේ චුට්ටක් හිතලා බලන්න. ඒතර අපිට මේ පේනේවත් තියෙනවා, ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න ඕනේවත් තියෙනවා. ඒතර මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණේ ඉස්සෙල්ලා මේ පේන මට්ටමින් ඊට පස්සේ ටිකක් ඊට වඩා ගැඹුරු ස්වභාවයෙන් මේ සංකත කියන ස්වභාවිනු ඊළඟට ප්‍රඥා ඉන්ද්‍රිය මුත අවබෝධ කරගත් යුතු දෙයක් තියෙනවා. ඒතර බුදු කෙනෙකුට මේක ප්‍රත්‍යක්ෂ කරගැනීමේ හැකියාවක් තිබුණා. බුදු කෙනෙක්ගේ මේ සීල සමාධි ප්‍රඥා ඒ වගේ මේ ඉන්ද්‍රිය ගොඩක් දියුණු කරපු උන්වහන්සේලා උන්වහන්සේලා දිබ්බ චක්කු තිබ්බ සෝත ආදී වූ ඒවා ලබලා තමයි උන්වහන්සේලා මේවා අවබෝධ කරගත්තේ. බුදු කෙනෙක් කියන කෙනා මේ සාමාන්‍ය කෙනෙකුට සමාන කරන්න බෑ. එතකොට බුදු කෙනෙක් අවබෝධ කරගත්ත බුදු කෙනෙක් දැක්කපු හැමදේම අපි දකී කියලා අපි ඒවා දැකලා නිවන් දකී කියලා හිතනවනම් මං හිතනවා ඒක එච්චරම ප්‍රඥාවන්ත නෑ කියලා. එතකොට මේ චිත්තක්ෂණය කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම අභිධර්මයේ හිම දන්නවනම අභිධර්මයේ කතා කරන්න උත්සාහ කරන්නේ. අභිධර්මයේ දන්නවනම් කවුරු හරි එයාට හොඳටම පැහැදිලි වෙනවා මේ චිත්ත වීති කියනවා තමන් අධ්‍යයනය කරලා බැලුවොත් එහෙම චිත්ත වීතියක් කියලා කියන අභිධර්මයේ නැතත් මේ දේශනාවලත් සඳහන් වෙනවා ඒක. අභිධර්මයේදී ගොඩක් ඒක පැහැදිලිව විස්තර කරලා තියෙනවා. මේ යම් සිතක් ඇති වෙනකොට මේ පළමුවෙනි ඇති වෙන සිතක් ඇති වෙන්න පටන් ගන්න විදිහත් කියලා තියෙනවානේ. මේක මේ කතාව ආපු නිසා මින්නස කියන නිසා මෙතන දෙච්චරම අදාළත්වයක් නැහැ. නමුත් මේක මින්නස චුට්ටක් විස්තර කරලා ඉක්මනට නතර කරන්න. එතකොට භවාංග චලන භවාංග උපච්ඡේද කියලා ඉවරලා පංචද්වාර ආවර්ධන චිත්ත කියලා මේ විදිහට මේ සිත කියන එක ඇති වෙන එක තියෙන. එතකොට භවාංග කියන ස්වභාවයේදී ඇති වෙන චලන මේ උපච්ඡේද කියන ඔහොමකට තමන්ට අඳුරන්න බෑ. මේ ආයතනට ඉස්සෙල්ලා එනකොට අඳුර ගන්නත් බෑ. එතකොට මේ ඒවට කර්ම සකස් වෙන්නේ නැහැ. කර්ම සකස් වෙන්න පටන් ගන්න මේ මෙන්නase මේ සිත් ගණන් කියන්න උත්සාහ කරනවා නෙවෙයි. මේ මුලින්ම ඇති වෙන යම් කිසි ප්‍රමාණයක සිත් ප්‍රමාණයක් ඇති වුණාට පස්සේ ඇති වෙන සිත් තමයි අපිට දැනෙන්නේ. ඒ දැනිලා ඒ දැනුණට මේ ක්ලේශයක් වෙන්නේ නැහැ. ඒ සිත් තව ඒක ඔස්සේ තව ටිකක් දුරට ගියපුවාම ඔන්න ඒක කෙලස් වෙන්න පටන් ගන්න. ඒත් බොහොම ගැඹුරු කෙලස් නෙවෙයි. ඒවා බොහොම කියන්නේ ලාමක විදියට තියෙන්නේ. ඊට පස්සේ මේ සිත තව තව ගැඹුරට දිගට ගිහිල්ලා ඒ සිත් චිත්ත වීතිය ගොඩාක් එහාට ගියාට පස්සේ මේ කෙලෙසුත් එක්ක බැඳීගෙන තමයි එහාට යන්නේ ගොඩාක්. ගියාට පස්සේ ඒක ආනන්තාරී පාප කර්මයකට පවා යන්න පුළුවන්. ඒ දිගට යෑම නිසා දැන් හිතමු අපිට එකක් දැකපු ගම මම මේක මේ අභිධර්මයේ විස්තර කරන්න උත්සාහ කරන්නේ නැහැ. මෙන්න හසේ බොහොම ප්‍රැක්ටිකල් ප්‍රායෝගික දකින්න කොහොමද කියලා විස්තර කරන්න. දැන් මොකක් හරි එකක් දැකපු ගමම අපිට ආ මේක ලස්සනයි කියලා හිතෙනවා. එතකොට ඒක එතනින් ලස්සනයි කියලා හිතෙනවා. ඒකත් යම් උපාදානයක් තමයි ඉන්න පුළුවන්. ඊට පස්සේ හිතෙනවා මේක තිබ්බනම් හොඳයි කියලා. ඊට පස්සේ හිතෙනවා මේක ගන්නෙ කොහොමද? මේක මට අයිතුනවා නේද? දැන් ඊට පස්සේ මේකේ නිමිති අනුනිමිති විදිහට දිගට මෙයාට දැන් අර ගොඩක් පටන් ගන්නවා. මේක උපාදාන වෙන්න හේතු සකස් වෙගෙන යනවා. එතකොට මෙයාට මේක නැතුව බැරි වෙනවා. ඊට පස්සේ හිතනවා මේක හොරකම් කරලා හරි ගන්නවා කියලා. දැන් ওই මට්ටමට එනකොට ඔන්න දැන් අකුසල් පැත්තට ගොඩක් ගිහිල්ලා හිතෙන් පටන් ගත්ත එක ඊට පස්සේ මෙයා මේ වෙනුවෙන් ක්‍රියා කරන්න හිතන්න කතා කරන්න පටන් ගන්නවා. එතකොට දැන් මේ කාය කර්ම වචී කර්ම චිත්තකර්ම කියන මේ කර්ම සියල්ලම සිදු කරගෙන යන්නේ. ඊට පස්සේ තවත් මේකට ගිහිල්ලා ඉවරලා මේක වෙනුවෙන් යා ජීවිතේ හැර පූජා කරන්න තරම් ඒ වෙනුවෙන් වෙනවා. නැත්තම් ආනන්තරි පාප කර්මයක් කරලා හරි මේක ලබා ගන්න කියලා යනවා නම් අන්න ඒක දිගට දිගට කියප එකක් වෙනවා. එතකොට මේ පටන් ගන්න මුල්ම සිත් ටික ඒ වගේම අකුසල සකස් වෙන්නේ නැහැ කියන එක තමයි තමන් දැනගන්න ඕනේ. මේ එතකොට මේ ප්‍රභාස්වර සිතක් පහළ වෙන්නේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලාට මේක ගැළවීමක් නැහැනේ. ඒත් උන්වහන්සේලා මෙන්න මේ කෙලෙස් වලට යන්න ඉස්සලා සිහි පිටවගෙන ඒ සිතේ ඇත්ත දැකලා ඒක උපාදානෙන් නතර කරගත්තා. අන්න ඒ විදිහට තමයි අපි මේක ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ. එතකොට ඔය අකාලික කියන බුදුරජාණන් වහන්සේගේ අකාලික කියන ගුණය අකාලික කියන ගුණය මෙන්න මෙහෙම දකින්නවා නම් මම හිතනවා තමයි බොහෝ ප්‍රයෝජනයක් වෙයි කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අකාලිකයි කියලා කියන්නේ කොයි කාලයකටවත් බොරු නෑ. අතීතේට මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණ යම්සේ තිබ්බාද වර්තමානයේත් මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණෙමයි. අනාගතයේ යම් තාක් කාලයක් මේ ලෝකේ තියෙනවා නම් ඒ හැමදාම මේ අනිත්‍ය දුක අනාත්ම ලක්ෂණේ මේ ආකාරයටම තියෙනවා. මීට වඩා වෙනස් වෙන්නේ නෑ. අන්න ඒ විදිහට මේ අකාලිකයි කොයි කාලයකටවත් බොරු නොවන ධර්මයක් කියලා අපිට අකාලික ගුණය දකින්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි තවත් දැනගන්න පුළුවන් දෙයක් තමයි යම් කිසි අවබෝධයකට එනවත් එක්කම කිසිම වෙලාවක් නොගිහිලා එතන ඒ ප්‍රඥාව සම්පූර්ණ වෙනකොටම ඒ කෙලෙස් ටික දුරු වෙලා එතනම තියෙන ඵලයටපත් වෙනවා. එතකොට අවබෝධයල සෑහෙන කාලයක් ගිහිල්ලා මේ අවිද්‍යාව දුරුනාට පස්සේ පසුව ඇති වෙන එකක් නෙවෙයි ඒ අවබෝධයත් එක්ක ඒ මොහොතේම ඒ අවබෝධයේ ඵලයක් විදිහට මෙන්න මේ නිවන කියන එක සාස්තත් වෙනවා. කල් නොයවාම කියන එකට අකාලික කියලා හිතන්න පුළුවන්. එතකොට එහෙමනම් අපි මේ වේදනානුපස්සනාවේ භාවනා විදියට වඩන විදිය නැවතත් මේ ඉන්නාසේ තව ටිකක් පැහැදිලිව කියලා දෙන්න කියලා දීලා වේදනානුපස්සනාව අද දවසේදී අවසන් කරනවා. එතකොට මේ වේදනාව පළමුවෙන්ම මේ වේදනාව දිහා බලාගෙන ඉන්න කෙනාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුඛං වා වේදනං වේදයාමීති සුඛං වේදනං වේදයාමීති පජානති. ඒ කියන්නේ සැප වේදනාවක් ඇති වෙනකොට දුක් වේදනාවක් ඇති වෙනකොට ඒක එහෙම කියලා බලාගෙන ඉන්න කිව්වා. එතකොට මේ බලාගෙන ඉන්න කෙනාට පළවෙනියටම ඇති වෙන්නේ මේ වේදනාවේ අනිත්‍ය දකිනවා. එයා වේදනාවේ අනිත්‍ය දකිනවා. මේක ඇති වෙන නිරුද්ධ වෙන එක. මේ වේදනාව මට දිගට පවතින එකක් නෙමෙයි. මෙතන ඇති වෙන නිරුද්ධ වෙන වේදනා ධාරාවක් මේ පවතින්නේ. එක දිගට යන එකක් නෙවෙයි කියලා මෙන්න මෙයා දකිනවා. මේක සංකතයක් කියලා දකින්න සකස් වෙන දෙයක්. මේක හේතු ඇති වෙනකොට ඇති වෙන එකක්, එතන නිරුද්ධ වෙන එකක්. ඊළඟට මේක දිගටම හේතු තියෙනකොට තිබුණා. ඒ පළවෙනියට දැනෙච්ච විදිහට නෙවෙයි වේදනාව ඊළඟ මොහොතේ දැනෙන්නේ. මේක දැන් අපි හිතලා බලන්න තද දුකක් ආවත් ඒ කාලයත් එක්ක බහැල බහැල අඩු වෙලා යනවා. තද සතුටක් ආවත් ඒකත් කාලයත් එක්ක අඩු වෙලා අඩු වෙලා යනවා. එතකොට මේ එකම තීව්‍රතාවයකින් නෙවෙයි මේක දැනෙන්නේ. මේ සංකත ස්වභාවය දකින්නවා. එතකොට මේ අනිත්‍ය ලක්ෂණය මෙයා ඉස්සරලාම දකින්න එක මේ වේදනාවේ. සැප දුක් මැදස්ත කියන විසියල්ල දැන් මේ අනිත්‍ය ස්වභාවය දකින්නවා. ඊළඟට මෙයා දකින්නවා මම සැප වේදනාව වලට කැමති වුණා. ඒවා නවත්වන්න පවත්වන්න මගේ කරගන්න රැකගන්න වෙහස වීමම විශාල දුකක් කියලා තේරෙනවා. මේකට කැමැත්තක් ඇති වුණාට පස්සේ මේක වෙනුවෙන් විශාල දේවල් කරන්න වෙනවා. මේකේ විශාල ආදීනම ගොඩක් තියෙන ඔන්න ඔය විදිහට මෙයා මේ වේදනාවේ දුක කියන කොටස දකින්නවා. ඊළඟට දකින්න එක තමයි මේක ප්‍රායෝගිකව දකින්නවා. මේකේ දුක මේ වේදනාව වවත්තන්ට යන්න කොට මට වෙලා තියෙන ප්‍රායෝගිකව විඳින්න වෙලා තියෙන දුක් ඒක නිසා මට ඇති වෙලා තියෙන කරදර මේ වෙලාවේ යා දකින්න එකක් තියෙනවා. අන්න ඒක නිසා යා දුකයි කියලා කියනවා. ඊළඟට මෙයා දකිනවා මේ වේදනාව කියන එක සැප දෙන දෙන හේතු තියෙනකොට සැප වේදනාව ඇති වෙනවා. දුක් ලැබෙන හේතු ස්පර්ශ වෙනකොට දුක් වේදනාව ඇති වෙනවා. මේ හේතුඵලයක් මිසක් මට ඕනෑවට හැදෙන එකක් නෙවෙයි. මට පාලනය කරන්න බැරි එකක්. මේ හේතු නැතුව මට ඒ හිත හදන්නත් බෑ, මේ වේදනාව හදන්නත් බෑ. හේතු තියෙනකොට මට ඒ වේදනාව හැදෙන්නේ නැතු ඉන්නත් බෑ. ඔන්න ඔය විදිහට මේ වේදනාවේ අනාත්මය කියන එක ප්‍රායෝගික දකිනවා. ඒක පළවෙනියෙනේටම යා දකින්නේ මේ වේදනාවේ වේදනාවට පස්සනාව වඩනකොට මේ වේදනාවල තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය. එතකොට ඒත් එක්ක මොකද යාට ඇති වෙන්නේ? ඔන්න එතකොට යාට ඇති වෙනවා මේ වේදනාව ගැන බලන අච කිංචි ලෝකේ උපාදි. මේ වේදනාව කියන එකේ ලෝකේ මොන විදිහේ වේදනාවක් ලැබුණත් මෙන්න මේ අනිත්‍ය ස්වභාවය, දුක් ස්වභාවය, අනාත්ම ස්වභාවය යුක්තයි. මේක අල්ලන්න දෙයක් නැහැ කියලා හිතනකොට එයාගේ සිතට මොකද වෙන්නේ? නිබ්බිඳාවටපත් වෙනවා. මේකේ තියෙන අගේ නැතිවිලා, නිර්වින්දනය වෙලා යනවා. මේක විඳලා විඳින්න දෙයක් නැහැ. කියලා. අන්න ඇති වෙනවා මොකද්ද? නිරාමිස උපේක්ෂාව, උපේක්ෂාවට පත් වෙනවා මේ සිත. ඒක පංචින්ද්‍රියන් නිසා වෙන්න පුළුවන්, සමාධියක් නිසා වෙන්න පුළුවන්. මොකෙන් ඇති වුණත් මෙන්න මේකේ ස්වභාවය මේකයි කියලා තේරුම් ගන්න. කොතන ඉපදිලා සංසාරේ කී සැරයක් සමාධිය අරගෙන බ්‍රහ්මලෝකවල ගිහිල්ලා හිටියත් මේක පවත්තන්න, නවත්තන්න, මගේ කරගන්න, ගත යුතු දෙයක්වත්, ගත හැකි දෙයක්වත් දිගට පවතින මොකක්වත් නෑ. හිස් ඵලයක් මේක, බොරු ඵලයක්. පෙර නොතිබීම හේතු සකස් වෙනකොට සකස් වෙන, හේතු නිරුද්ධ වෙනකොට ඉතුරක් නැතුව නිරුද්ධ වෙලා යන බොරු ඵලයක් මේ වේදනාව. මොන වේදනාවක් වුණත් කියලා එයාට ඇති වෙන. එතකොට සැප වේදනාවට ඇලෙන්නෙත් නැහැ, දුක් වේදනාවට ගැටෙන්නෙත් නැහැ. මොකද මේ සැප වේදනාව විතරක් නෙවෙයි, දුක් වේදනාවත් අනිත්‍යයි. අපට මොනතරම් දුක් වේදනා දැනලා තියෙනවද මේ ජීවිතය තුළදී? මේ හැම දුක් වේදනාවම අනිත්‍යභාවයට ගියා. එහෙනම් මේ දුක් වේදනාවත් අනිත්‍යභාවයට යනවා. එමනම් ඒකට ගැටෙන්න දෙයක් නැහැ, ඒක ඉවර වෙන දෙයක්. ඔන්න ඔය විදිහට මෙන්න මේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණය දකින්නවා මෙන්න මේ වේදනාව තුළ. අන්න එතකොට මේ වේදනාව පිළිබඳ යාට සක්කාය දිට්ඨිය දුර වෙනවා. ඔන්න පළවෙනියටම වෙන එක වේදනානුපස්සනාව වඩනකොට. ඊළඟට තවත් ගැඹුරින් දකිනකොට මෙයා තව දකින්න ක්‍රමයක් තියෙනවා. දැන් මේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ අනුපස්සන හතරෙන් විශේෂයෙන්ම මේ වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන දෙක එකටම යන දෙකක්. බොහෝ දුරට ඒක වෙන් කරන්න බැරි තරම් එකට යන දෙකක්. එතකොට එයාට තවත් අවබෝධයකටපත් වෙනවා මෙයා. දැන් මුලින්ම කෙනෙක් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණය දැකලා සෝවන් ඵලයට පත් වුණාට පස්සේ එතනින් එහාට සෝවන් කෙනා සකෘදාගාමි කෙනෙකුට ප්‍රධාන වශයෙන් වැඩෙන්නේ මෙන්න මේ වේදනානුපස්සනාව තමයි. එතකොට සකෘදාගාමි කියන අනාගාමි වෙනකොටත් වැඩෙන්නේ මේ වේදනානුපස්සනාව. මේ වේදනානුපස්සනාව කියන එක මේ සකෘදාගාමි අනාගාමි කියන ඵල දෙකේ යනකොට බොහෝ විට ප්‍රධාන වශයෙන් වැඩෙන අනුපස්සනාව. එතකොට මෙයාට මේ වේදනාව ගැන බලාගෙන ඉන්නකොට එයාට දැනෙන තව දෙයක් තියෙනවා. දැන් හිතලා බලන්න මේ කය, දැන් හිතනවා මම කියනවා මගේ අත රිදෙනවා කියලා. මේ අත ඇත්තටම අතේ තියෙනවද වේදනාව කියන එක? අන්න ඒක තමයි පැහැදිලිව දකින්න. දැන් ඒ කය දැන් අපි ගොඩක් ඉස්සෙල්ලා කතා කරපු කොටසේදී විශේෂයෙන්ම වෙන්නේ මේ ඇහැ කන දිවනාශය ශරීරයේ මනස කියන එක, විශේෂයෙන් ශරීරයේ පැත්තට වඩා මනස කියන එකත් එක්ක බලලා මෙන්න මේකේ ලැබෙන ඔය වේදනාව, පිහිතෙන් හදාගන්න වේදනාව පිළිබඳව තමයි මුලින්ම තේරෙන්නේ. කියන්නේ මේ ඇහැට දැනෙන රූපයක් නිසා ඒ හැදෙන සැප වේදනාව කියන එක හිතෙන් හදන වේදනාවක් නේ. ඇත්තම කියනවා ඒක සැපක් දුකක් කියලා නැහැ නේ. මේ රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල ඒ වගේ සැප දුක් කියලා නැහැ. ඒක අපි හිතෙන් තමයි ඒ වේදනාව හදාගන්න. කය කියන එකේ ඊට වඩා වෙනස් ස්වභාවයක් තියෙනවා. මේ කයේ දැනෙන වේදනාව ගැන අවධානය යොමු කරගෙන හිටියොත් බොහෝ විට මේ සක්මන් භාවනාවේදී මේ වේදනානුපස්සනාව වඩන ක්‍රමයක් තියෙනවා. මේ වේදනාව බල බල ඉන්න ක්‍රමයක් තියෙනවා. ඇති වෙන හැම තැනම වේදනාව බලන එක. එතකොට ඒ හැම වේදනාවම බල බල ඉන්නකොට අන්න එයාට තවත් දෙයක් තේරෙන්න පටන් ගන්නවා. මේ වේදනාව කියන්නේ එකක්, කය කියන්නේ එකක් කියලා. සතිය වැඩෙනකොට ප්‍රඥාව තේරෙනවා. එයාට තේරෙන එකක් තමයි මේ සතිය වැඩි වෙනකොට වැඩි වෙනකොට මෙන්න මෙයා මේ දෙක දෙකක් විදිහට හොඳට දකිනවා. ඔබ හොඳට හිතලා බලන්න මේ කය කියන්නේ එකයි, වේදනාව කියන එකයි එකක්ද දෙකක්ද කියලා. මේක දෙකක්. මේ කය දන්නේ නැහැ වේදනාව ගැන. වේදනාව කියන්නේ වෙනම තියෙන එක. කයේ තියෙන දෙයක් කය කියන එක දන්නේ නැහැ මේ වේදනාව කියන එක. වේදනාව කියන්නේ වෙනම දෙයක්. මේක කොහොමද විස්තර කරන්න කියන එක හිතාගන්න හරි අමාරුයි. වචන වලින් මේක ප්‍රායෝගිකව දකින්න මේ වේදනාව දිහා බලන විට තමන්ට පැහැදිලිව පේනවා කය කියන්නේ එකක්, වේදනාව එකක් කියලා. ତୁ මේ කයේ කැලි වල මේ වේදනාව කියන එක නෑ. ඒ වෙලාවට ඇති වෙන මේ වේදනාව, ඒ වෙලාවේ මේ සිතට දැනෙන චෛසිකය තමයි මේ නාම ධර්මයක් මේ වේදනාව කියලා කියන්නේ. ඒකට හේතු තියෙන්න ඕනේ හැබැයි. හේතු නැතුව මේ චෛසික ඇති වෙන්නේ නෑ. එතකොට නාමයි රූපයි එකටමයි තියෙන්නේ කියලා බුදුහාමුදුරු දේශනා කරන. නාම නැතු රූප වලට ඉන්න බෑ, රූප නැතුව නාම වලට ඉන්න බෑ. ඒකට මෙන්න මෙයාට මේ නාම ධර්මයක් වුණ මේ වේදනා කියන එක. පංචස්කන්ධේ රූප කියන කොටස රූප ධර්මයක්. වේදනා සංඥා සංකාර විඥාන කියන කොටසයි තියෙන්නේ නාම පැත්තට. එමනම් මේ නාමයක් රූපයක්. රූපයක් තියෙනවා, රූපේ තුල නාමේ හට ගන්නවා මිසක් මේ නාමයේ කියන්නේ එකක් රූපේ එකක් කියලා මෙන්න මේ විදිහට මෙයාට නාම රූප පරිච්ඡේදයක් ඥානීය කියන එක ඇති වෙනවා. නාමයක් සහ රූපයක පැවැත්ම. එහෙම නැත්නම් කය කියන්නේ එකක්, වේදනාව කියන්නේ එකක් කියලා මෙන්න මෙයාට මේ දෙක වෙන් වෙලා දකින්න නුවණක් ඇති වෙනවා. එයා කවදාකවත් මේ කයට වේදනාව කියන්නේ නැහැ, වේදනාවට කය කියන්නේ නැහැ. මේ දෙක දෙකක් කියලා දකින්න. අපි ඔය භාවනා වැඩසටහන් වල දිහිම කරනකොට අපි මතකයි මුලින්ම කෑලි දෙකක් කියලා මේ සිත සහ කය කියන එක ප්‍රායෝගිකව බැලුවා. අන්න ඒ වගේම මෙයා දකිනවා මේ වේදනාවයි කයයි කියන්නේ දෙකක් කියලා. එකක් නෙමෙයි දෙකක් කියන එක ඒක ප්‍රායෝගිකව එයා දකිනවා. ඒකට මේ දකින්නේ මොකද්ද? නාමය සහ රූපයයි වෙන් කරලා දකින්නේ. ඒකට නාම රූප පරිච්ඡේද ඥානය කියන එක තියෙනවා. මෙයා හරියට වැඩුවොත් එයාට පැහැදිලි, එයා විසින් අවබෝධ කරගන්නා මේක. නාමයක රූපයක පැවැත්මක් විතරයි කියලා. ඊළඟට තවදුරටත් මෙයා බලාගෙන ඉන්නකොට තේරෙනවා මේ අතක කකුලක වේදනාවක් ඇති වෙනවා හෝ මේ මොකක් හෝ වේදනාවක් ඇති වෙනවා නම් ඒක හේතුවක් නිසා හටගන්න දෙයක්. මේ හේතු ඉවත් කරනකොට මෙන්න මේ වේදනාව නිරුද්ධ වෙලා යනවා. මේ කය දැන් දරුණු වේදනාවක් කියලා හිතන සමාහටක බොහෝ විට බොහෝ කෙනෙකුට අත්දකින්න ලැබෙන දේ භාවනා කරන වාඩිලා ඉන්නකොට කකුල් වල ඇති වෙන වේදනාව. ඒකට ඒ කකුල් වලට යන රුධිරේ ප්‍රශ්නයක් හෝ මොකක් දෙයක් ප්‍රශ්නයක් හෝ එහෙම නැත්තම් මොකක් හරි දෙයක් තද වෙලා දැනෙන හේතුවක් නිසා හෝ රශ්නේ හෝ මොකක් හෝ හේතුවක් නිසා මේ වේදනාව ඇති වෙනවා. හැබැයි එතකොට අපි දන්නවා මේ කකුල් දිගාරිනකොට මේ වේදනාව නිරුද්ධ වෙලා යනවා. අන්න ඒ විදිහට දකිනකොට මේ හේතු නිසා ඇති වෙන ඵලයක්, මේ හේතුඵලයක් මේ වේදනාව කියලා එයා ප්‍රත්‍යක්ෂ කරන මේ වේදනාව පිළිබඳව හේතුවක් නිසා තියෙන ඵලයක්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන එකක් මේ කියලා දකිනවා. එතන මේ ප්‍රත්‍යපරිග්ඝහ ඥානෙ හේතුඵලයක් කියලා දකින එක මේ වේදනාව. එතන මෙන්න මේ ප්‍රත්‍යපරිග්ඝහ ඥානෙ කියලා ඥානයක් තියෙනවා, විදර්ශනා ඥානය. මෙන්න මේක මෙයාට තේරෙන්න පටන් ගන්න මේ හේතුවකින් හට ගන්න දෙයක්, හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙන දෙයක් කියලා මෙන්න විදිහට මෙයා මේ වේදනාව දකිනවා. ඊළඟට මේ වේදනාවේ අනාත්ම ස්වභාවය මෙයාට තේරුම් ගන්න පටන් ගන්නවා. අනාත්ම ස්වභාවය පාලනය කරන්න බැරි බව, එකම තීව්‍රතාවකින් නැති බව මෙන්න මේ විදිහට මෙයා දකිනවා. ওই විදිහට මේ වේදනාවේ අනිත්‍ය දුක් අනාත්ම ලක්ෂණේ මෙයාට තව තව දුරටත් ගැඹුරින් ගැඹුරින් තේරිලා යනවා. ඒතර මේ වේදනානුපස්සනාව කියන එක මේ විදිහට වඩනකොට ඔන්න ওই විදිහට මේ වේදනාව පිළිබඳව තියෙන කැමැත්ත, කාමරාග පටික බව දුර වෙලා යනවා. මෙන්න මේ වේදනානුපස්සනාව ගැඹුරට වඩන යනකොට ඊළඟට අපි කියනවා මෙහෙම හිතලා බලන්න තවත් දෙයක්. මම හිතනවා මම පුංචි උදාහරණයකින් මේක විස්තර කරොත් මම හිතනවා මේ ගැඹුරු කරුණක් උනාට ඒක බොහොම සරලව තේරුම් ගනී කියලා. දැන් මගේ කකුලේ කට්ටක් ඇනිලා තද වේදනාවක් මම ඉන්නවා. ලොකු වේදන නෑ, ඊට වඩා ලීසි එකක් කියන්න. මට දත් කැක්කුමක් හැදිලා තියෙනවා. මට දත් කැක්කුමක් හැදිලා හරි වේදනාවක් මම ඉන්නවා. ඔය වේදනාව දරා ගන්න බැරුව ඉන්නකොට මම බෙහෙත් බිල්ලත් නැහැ. දැන් අරිම වේදනාව ඉන්නකොට කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න ඔයාගේ දරුවා ඇක්සිඩන්ට් එකක් වෙලා කියලා. දැන් තමන්ගේ දත් කැක්කුමට මොකද වෙන්නේ? දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මෙයාට දත් කැක්කුම තිබුණ බවවත් මතක නැහැ නේද? ඒත් මේ වේදනාව එයාට දැනෙලා නැහැ. ඊට වඩා වෙන දෙයක් ඔළුවට ඇවිල්ලා. ඒතකොට මොකද්ද මේ මනසේ තමා මේ මතක් වෙන සිත් ධාරාවක් එතනදී යනවා. ඊළඟට ඉතල බලන්න සමහර විටක තමන් මොකක් හෝ බොහොම සැප වේදනාවක ඉන්නවා. මොකක් හරි ගෑමක රස විඳින්න, ඒක රස විඳින්න හරිම හොඳ සැප වේදනාවක ඉන්නවා. ඒත් මේ වේදනාව හරිම රස විඳින්න ඉන්න ගමන් එකපාරට මොකක් හරි ඇහෙනවා සද්දයක්. ලොකු සද්දයක් ඇහෙන්න පටන් ගන්නවා. එතකොට දැන් ඒ සද්දෙට ඇහෙන ස්වභාවයට ඇහෙන සිත ඇති වෙනවා. එතකොට මොකද වෙන්නේ? රස දැනෙන සිත ඒ වෙලාවට නිරුද්ධ වෙලා යනවා. දැන් අපි ඔය ටීවී බල බල කෑම කනකොට එහෙනම් සමහරලාට අපි මේ රස දැනෙන සිත එතන ඇති වෙන්නේ නැහැ. රූප වෙන සිත, ශබ්ද ඇහෙන සිත වලට යනවා. මේ රස දැනෙන එක එච්චර ගානක් නැති වෙලා යනවා. පුංචි ළමයට කෑම කවන්නේ හරි ලේසි ඕන දෙයක් කවන්න පුළුවන්. මොකද ඒ රස යාට ගානක් නැහැ. මොකද එයාගේ අවධානය තියෙන්නේ වෙන තැනක. එතකොට මේ දැනෙන එක දැනෙන්නේ නැති වෙනවා. එහෙනම් මම ඇත්තටම වේදනාව කියලා අඳුරගන්නේ මොකද්ද? මගේම සිත නේද? එතකොට ඇත්තටම අත දරිදෙන්නේ අත නෙවෙයි රිදෙන්නේ මගේ සිත. මේ සිත කියන එක නේද මේ රිදෙන්නේ? හිතලා බලන්න. එහෙනම් අත රිදෙනව නෙවෙයි රිදෙන්නේ හිත. අත රිදෙන්නේ නැහැ. අත කියන්නේ කය. අත රිදෙනව නම් මැරුණාට පස්සෙත් මේ සිත නිරුද්ධ වුණාට පස්සෙත් ඒක රිදෙන්න ඕනේ. එහෙනම් එහෙම රිදෙනවා කියලා එකක් නැහැ. එහෙනම් මේ රිදෙන්නේ මොකද්ද? සිත කියන එක තමයි රිදෙන්නේ. එහෙනම් ඔළුව රිදෙනවා නෙවෙයි හිත රිදෙනවා. අත රිදෙනවා නෙවෙයි හිත රිදෙනවා. බඩ රිදෙනවා නෙවෙයි හිත රිදෙනවා. අන්න මේක මම හිතනවා මේ කරනකොට තමයි තමන්ට පැහැදිලි තේරෙන්නේ. එහෙනම් මගේ හිත මිසක් ඒක එතන ඒ හිත ඇති වුණොත් විතරයි එතන රිදෙනවා කියන එක දැනෙන්නේ. මෙන්න අස කිව්ව උදාහරණෙන් තවත් චුට්ටක් හිතලා බලන්න. ප්‍රඥාව තමන්ට මේක හිතනකොට හිතන්න තමත් ප්‍රඥාව වැඩි වෙලා මෙතන මේ දැනගත්තොත් විතරයි ඒක මට සැප වේදනාවක් කියන්නේ. ඒ ආයතනෙට සිත යොමු වුණොත් විතරයි එතන සිත ඇති වුණොත් විතරයි ඒක මට සැප වේදනාවක් කියන්නේ, දුක් වේදනාවක් කියන්නේ. මේ කය වේදනා සමහරට වෙන තැනකට අවධානය යොමු වෙනකොටම ඒ වේදනාව දන්නේ නැහැ. මොකද ඒ එතන හිත පිහිටුවොත් මෙතන සිත ඇති වෙන්නේ. ඒක චරම් වරකට එකවරක් ඇති වෙන සිතක් තියෙනවා. එහෙමනම් ඒ දැනගත්තොත් විතරයි ඒක මට වේදනාවක් වෙන්නේ. දැනගත්තේ නැත්නම් එතන ඒ වේදනාවක් බවට පත් වෙන්නේ නැහැ. පස්ස කියලා කියන්නේ තින්නම් සංගති පස්සෝ. බාහිර රූපයත් ආධ්‍යාත්මික රූපයත් විඥාණයත් කියන එක සකස් වුණොත් විතරයි වේදනාව කියන එක ඇති වෙන්නේ. පස්සපච්චා වේදනා. එහෙමනම් කායේ වේදනාවක් දැනෙන්නේ කාය විඥානයේ තිබුණොත්. චක් විඥානයේ තියෙනකොට කාය විඥානේ නැහැ. එක සැරේකට එක විඥානයක් ඇති වෙන්නේ. එහෙමනම් චක්කු විඥානයේ තියෙනකොට කාය විඥානේ නැහැ. සෝත විඥානයේ තියෙනකොට කාය විඥානේ නැහැ. එහෙනම් වෙන ආයතනයක විඥානේ හටගත්තොත් එතන හටගත්තොත් අනිත් ආයතනයක දැනෙන්නේ නැහැ. එහෙමනම් එතන හටගත්තුත් පමණක් මේ තුන එකතු වුණු පමණක් ඇති වෙන එකක් තමයි මේ වේදනාව. මෙන්න වේදනාව දිහා බලලා ඉන්නකොට එයාට තවත් දුරට අවබෝධ වෙන්නේ මේ ටික. එහෙමනම් මම හිතනවා එහෙමනම් ප්‍රායෝගිකව කොහොමද මේ විඥානුපස්සනාව වඩන්නේ කියන එක මෙහින්නාසේ ගැහෙන දුරකට විස්තර කරා කියලා. එහෙමනම් අපිට මම හිතන්නේ ධර්ම දේශනාවට ලැබිලා තියෙන කාලේ අපි අවසාන වෙන නිසා අපි එහෙමනම් දේශනාව නතර කරමු. එහෙනම් මේත් එක්කම මහින්නාංශයේ වේදනානුපස්සනාව අද දිනේදී අවසන් කරනවා. එහෙමනම් අපි ඊළඟ දිනේදී චිත්තානුපස්සනාව වඩන්නේ කොහොමද කියලා තේරුම් ගන්න උත්සාහ කරමු. එහෙමනම් හැම දිනාටම මයික් අන්මියුට් කරගන්න අවස්ථාව ලබලා දෙන්න කියලා මේ සංවිධානය කරන පිරිසකින් ඉල්ලලා සිටිනවා. එහෙමනම් හැමෝටම අවස්ථාව තියෙනවා ප්‍රශ්න අහන්න. විශේෂයෙන්ම අපි මේ දේශනාව ගැන සඳහන් කරන කොටත් අපි සඳහන් කරපු එකක් තිබුණා. බොහෝ දෙනෙක්ගේ ඉල්ලීමක් තිබුණා මේ භාවනා වැඩසටහන් වලට සහභාගී වෙන පිරිසට ඒ භාවනා පිළිබඳව මුලින් දේශනාවලදී ප්‍රශ්න අහනකොට මෙහින්නාසේ කිව්වා භාවනා පිළිබඳව ප්‍රශ්න මෙතන අහන්න එපා, බොහෝ අලුත් පිරිස ඉන්න නිසා ඒ අයට යම් කිසි අපහසුතාවයකට පත් වෙන්න පුළුවන්. ඒක නිසා එතන අහන්න එපා, ඒක පෞද්ගලිකව අහන්න කියලා. නමුත් මෙතනින් එහාට මං හිතනවා බොහෝ දිනෙක භාවනා වැඩසටහන් වල සහභාගී වෙච්ච බොහෝ දිනෙක මේ දේශනාවට සහභාගී වෙනවා. ඉතින් ඒ අයට ප්‍රශ්න අහගන්න අවස්ථාවක් නැති නිසා ඒ අයට විශේෂයෙන්ම මාසිකට සැරයක් එක දවසක් හෝ ඒ භාවනා පිළිබඳව මේ දේශනාව අවසානයේ අහන්න අවස්ථාව ලබලා දෙනවා කියලා. එහෙනම් අද විශේෂයෙන්ම මේ පිරිස වෙනුවෙන් අද දේශනාවේ ප්‍රශ්න ඇසීමේ අවස්ථාව විවෘත වෙලා තියෙනවා. එතකොට මේ මුලින්ම අහන පිරිස ඉන්නවා නම්, සම්බන්ධ වෙන පිරිස ඉන්නවා නම් ඒ අයට ඒ සාකච්ඡා අහන්න අවශ්‍ය නැත්නම් ඒගොල්ලන්ට අවශ්‍ය නම් මේක නතර කරන්න පුළුවන්. එතකොට එමුනම් මේ භාවනා පිළිබඳව යම් ගැටලු තියෙනවා නම් මේ අවස්ථාවේදී ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා සිටිනවා. හැමෝගෙම මයික් අන්මියුට් කරගන්න අවස්ථාව ලබා දෙන්න. මොනහරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. අහන්න ප්‍රශ්න තියෙනවා නම් මොනහරි.
අවසරයි මේන් වහන්ස.
හොඳයි, තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මේන් වහන්ස. ඔය වේදනානුපස්සනාව භාවනාවක් විදිහට ඇතුම අපි භාවනා විරාමයට වාඩි වෙලාක වදන්න හදනකොට කොහොමද වඩන්නේ කියලා පොඩ්ඩක් මට පැහැදිලි මාති. ඒකට සක්මන් කරනකොට එහෙම කයට දැනෙනකොට ඒක හිතන්න පුළුවන්. නමුත් අපි තුම් භාවනාවට වාඩි වුණාට පස්සේ අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ. ඒකට තැඟටත් එච්චර දැනෙන්නේ නැතිකොට අර මතක් කරලා වේදනාව හිතනවා ඇරෙන්න එහෙම නැති හින්දා ඔක අනිත් වෙලාවට ජීවිතයේ දිනදා වැඩවලට සහ සක්මන් අවස්ථාවල වඩන එක සුදුසු කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්.
විශේෂයෙන් සක්මන් භාවනාවේදී වේදනාන් පස්සනා ගොඩක් වැඩිවෙන්න පටන් ගන්නවා. කියන්නේ මේ වේදනාන් පස්සනා වඩනකොට අපි මේ කකුලේ දැනෙන ස්පර්ශ වලට අමතරව මේ ශරීරයේ තැන් තැන් වල ඇති වෙන වේදනා මුළු ශරීරෙම අරමුණු කරගෙන එහෙමත් වේදනාන් පස්සනා වඩන්න පුළුවන්. ඊළඟට ඉඳගෙන කරනකොට සමහරට සිතුවිලි නිසා සැප වේදනා ඇති වෙනවා. ඒ වගේ ඒකින් වේදනාන් පස්සනා බලන්නත් පුළුවන්. ඊළඟට මුළු කයම නිකන් උඩින් ඉඳලා පහළට බලාගෙන ගිහිල්ලා ඒ ශරීරේ දැන් ඇතර මේ වේදනානුපස්සනාව වඩනකොට ඇත්තම කියනවා නම් සතිය සමාධිය චුට්ටක් මුලේ වගේ චුට්ටක් වැඩිලා තියෙන කෙනෙකුට මම හිතනවා ඒක ගොඩක් වඩන්න පහසුයි කියලා. එතකොට මේ ශරීරයේ වුණත් ඉඳගෙන ඉන්නකොට යම් යම් තැන්වල දැනෙන දේවල් තියෙනවා. මේ සිහිය දියුණු වෙන්න සමාධිය දියුණු වෙන්න තමන්ට මේ දැනෙන වේදනා කියනවා සියුම් වූ වේදනා පවා දැනෙන්න පටන් ගන්නවා. එතකොට ඒ වේදනා බොහෝ වෙලාවට වේදනාව දිහා බලාගෙන ඉන්නකොට ඒකට හොඳටම කයි සුළු වේදනා තියෙනවා. ඇත්තම හැම වෙලාවකම මොකක් හෝ වේදනාවක් බොහෝ වෙලාවට තියෙනවා. හොයලා බලනකොට උඩින් ඉඳලා පහළට ගැන වේදනාවක් කියලා කියන දුක් වේදනාවම නෙවෙයි, මොකක් හෝ වේදනාවක් තියෙන්න පුළුවන් තදට නොදැනනවා. ඒ වේදනාව දිහා බලාගෙන ඉන්නකොට සමහරටක තමන්ට දැනෙන දෙයක් ඔය තදට වේදනාව දැනෙන තැනකුණත් වේදනාව දිහා බලනකොට හරියට කොතනද මේක තියෙන්නේ කියලා හරියටම අර නිකන් අපි හිතුව නිකන් අර මේ තිතක් තියලා මෙතනයි වේදනාව කියලා බලන්ද වගේ බලනකොට එතන නෙවෙයි, ඊට පස්සේ වෙන තැනක වගේ එතන බලනකොට ඒකත් නෙවෙයි වෙන තැනක වගේ. අන්න ඒ විදිහට තමන් දකින මේ එක තැනක් හරියට මේක පෙන්වන්න බැරි ස්වභාවය, يعني හරියටම තැනක් නැහැ කියලා වගේ. ඊළඟට ඒ තියෙන වේදනාව වුණත් එක තැනක වගේ තියෙන වේදනාව වුණත් ඒක ටික ටික සමහරටක ඒක දිහා බලනකොට වේදනාව වැඩි වෙනවා වෙන්න පුළුවන්. ඊළඟට ආපහු අඩු වෙලා යනවා වෙන්න පුළුවන්. නැති වෙලා ආපහු හට ගන්නවා. අන්න ඒ විදිහට මේවා දකිනවා. ඒක වෙනස් ආකාරයකට දකින්න පටන් ගන්නවා. වාඩියල හිකියත් වඩන්න පුළුවන්. හැබැයි අර සක්මන් කරනවා වගේ කිදී වේදනන් පසන හොඳටම වඩන්න පුළුවන්කම තියෙනවා.
එහෙමයි මිනස. එතකොට ඔය වේදනන් පසනගෙන් ගොඩක් වෙලාට කයට දැනෙන වේදනාව සම්බන්ධයි නේ. එතකොට දැන් අපි
නෑ මේ දෙකම තියෙනවා. මේ වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ කයට දැනෙන වේදනාව කියන එක නෙවෙයි. වේදනානුපස්සනාව කියලා කියන්නේ මේ සියලුම ආයතන වලට දැනෙන වේදනාව. කයට දැනෙන වේදනාවින්නම් විතරක් නෙවෙයි උපාදාන වෙන්නේ. මේ ආයතන කියලා තියෙන වේදනාව නිසා උපාදාන වෙනවා. දිවට දැනෙන වේදනාව නිසා උපාදාන වෙනවා. ඇහැට දැනෙන රූප නිසා ඇති කර ගන්නා වූ ඒවා නිසා උපාදාන වෙනවා. ඒතර මේ ආයතන හයම උපාදාන වෙනවා. මේ හයම වේදන බලන්න ඕන. බුදුහාමුදුරු දේශනා කරේ මේ කයට දැනෙන සැප වේදනාව ගැන විතරක් නෙමෙයි.
ඒතර මීමාංස චිත්තානුපස්සනාව වඩනකොට අර නාම රූප වගේ වකිතුම දැන් අපි කණයි ශබ්දයයි ඒතර විඥාන එකතු වෙලා නාම රූප වශයෙන් එතකොට පස්ස වේදනා ඒතර විඳීමක් තියෙනවා. සංඥා චේතන මනසකාර ඒක පංචස්කන්ධය ඇතුළු නැති වුණා කියලා බලනකොට චිත්තානුපස්සනාව ඇතුළට එකම අර අතන කණේ විඳීමක් ඇති වුණා කියන්නේ ඒකත් වේදනා ඒක ඒතර එකට වැඩෙනවද
ගොඩක් ඒක චිත්තානුපස්සනාව වඩනකොට ඇත්තට වේදනානුපස්සනාව විත් එක වැඩෙන නිසා ගොඩක් වෙලාවට භාවනා වැඩසටහන වලදී වේදනානුපස්සනාව කියලා වෙනම කරන්නේ නැහැ. හැබැයි අපි දැන් ওই මූලික භාවනා ගොඩක් වෙලාවට සම්පූර්ණ කරාම ඊට පස්සේ වේදනානුපස්සනාව වෙන් කරලා අරගෙන එතනින් එහාට වැඩසටහන් කරනකොට සමහරලාට ඒ කියන්නේ එකක් හොඳටම ඔය උඹල ටික වැඩුණාට පස්සේ ඒගොල්ලොන්ට එතන ඉහාට වේදනාවත් එක්ක යන්න භාවනා කරන වේදනාව විතරක් වින් කරලා අරගෙන කරන්නේ. ඒතර චිත්තානුපස්සනාවේ කොටසක් විදිහට මේ වේදනාව කියන එක නැති වෙනවා. අපි භාවනාවලදී කරා මතකද මේ අර රස බලන්න කියලා කිව්වේ වැඩසටහනකට ආපු කෙනෙක්ද කතා කරන්නේ?
එහෙමයි මිනිස්.
හරියට. එහෙනම් මතක ඇති අපි කිව්වා කෑම කනකොට සිහියෙන් බලන්න කියලා කිව්ව මතකයි නේද රස කොච්චර වෙලා දැනෙනවද කියලා. එතකොට ඒක තමයි වේදනානුපස්සනාවේ අපි ගොඩක් අර දවස් 6ක් නේ කරන්නේ. එතකොට වේදනානුපස්සනාව වෙනම කරන්න අපිට කාලෙමද නිසා ඒකෙන් තමයි වේදනානුපස්සනාව වඩවන්නේ. මතකයි රස දැනෙන සිත බලන්න කියලා කිව්ව සරේ. එතකොට අපිට තේරෙනවා මේ වේදනාව මෙතනම හවුසිනවා. එතකොට කයර දැන් එකත් ඒකයි. එතකොට එයා තමන් එකකින් බලලා හයටම දාගන්න
ඕනේ. එහෙම. එතකොට ඒ භාවනාව වඩාගෙන යනවා නම් ඒ කියන්නේ වේදනාවක් පස්සනවා.
වේදනාවක් පස්සන වැඩිනවා. වේදනාවක් පස්සන වැඩිනවා. මුල භාවනා මට්ටමට ඒ ගන්නට වේදනාවක් පස්සන වැඩිනවා මැදිව. එතනින් එහාට වේදනාවක් පස්සන වෙනම වඩන්න ඕනේ.
එහෙම.
එතනින් එහාට භාවනා කරනවා නම් එතනින් එහාට වේදනාව ගැන ගොඩක් දැනගන්න ඕනේ.
Pumping, Stevenson.
Stevenson, I'm here. මිනිස්සු මට තාම මේ භාවනාව කරගෙන යනවා විදර්ශනාව පැත්ත කරගෙන යනකොට මිනිස්සු තාම අර හිත එනේන හිත බැලීම පොඩ්ඩක් ફોකස් වෙන්නේ නැහැ මිනිස්සු මට හිතුණා සමතේ පැත්ත මදි හින්දද නැත්නම් එතන අර එනේන සිතට ඒක බලන් ඉන්නකොට එනේන සිත ફોකස් කරගන්න බෑ මිනිස්සු එතකොට එතන සමතේ මදි තත්ත්වයක්ද තියෙන ඒකද හරියට මට පේන්නේ නැත්තේ කියලා
ගැටලුවක් තියෙනවා මෙහෙම හිත වාඩි වෙලා බලනකොටද සාමාන්‍ය ජීවිතය බලනකොටද දිවල් දෙකක් කියවනේ
ඔව් මෙහෙම නැස ගොඩක් මං ඒ කියන්නේ ෆ්‍රී ටයිම් එකේ ඉඳගෙන මම පැය භාගයක් විතර කරන්න හදනවා ඉතින් එතකොට මං වෙනේවට හිත යොමු වෙන්නේ නැතුන් එනේන සිත දිහා බලාගෙන ඉන්න ට්‍රයි කරනකොට තමයි ඒ වගේ අවස්ථාවක් මේ
ඒ කියන්නේ සමහරටක සිත එන ප්‍රමාණය වැඩි නම් අපිට ඔක්කොම අල්ලන්න බැරි වෙනවා. එහෙම එක.
මේ වගේ මෙහෙනිමස් දැන් අපි මොකක් හරි සද්දයක් ඇසීමේ සිතක් හරි එනකොට එතන දැන් ගොඩක් එනකොට ඒක මට එතන හරියට ફોකස් වෙන්නේ නැහැ. කෝකද මගේ
නෑ නෑ. එච්චර එහෙම ඩීටේල් බලන්න යන්න ඕනේ. ඒ වෙලාවට ඇහෙන සිතක් ඇති වුණා එච්චරයි. ඒ කියන්නේ මොකද්ද මේ ඇහුනේ කියලා එතකොට ඒ වැඩි වැඩකට ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සිත ඒක ගිහිල්ලානේ. එහෙම නේද මේ ඇහෙන සිතක් ඇති වුණා. සද්ද ගොඩක් වෙන්න පුළුවන්. සද්ද 10ක් එක සැරේ ඇහෙනවා නම් ඇහෙන සිතක් නේ ඇහෙන සිතක් ඇති වුණා. කියලා අර ඒ වගේ ඒක අර සංකීර්ණ කරගන්න නැතු ඒක මේ ඇහෙන සිත තමයි ඇති වුණේ කියලා නිරුද්ධ වෙනවා. අනේ විතර සමහර වෙලාවට වෙලා තියෙන්නේ දැන් අර අපි භාවනාව කරද්දී වුණත් අර ඇහෙන සිත බලාගෙන ඉන්නකොට දැන් අපිට මේ වෙන ආයතනයකට ගියේ නැත්තම් ඒ සද්දේ හේතුව දිගට තියෙනවනම් ඒ සිත් දිගට සකස් වෙනවනේ.
එහෙම.
අන්න එතකොට අපිට අර ඒක ඒකෙන් එහාට යන්න බැරි වෙන එහෙම අවස්ථාවක් එනවා වෙන්න පුළුවන්. එතකොට අපි ඉතින් වෙන ආයතනයකට ගිහිල්ලා පෙනෙන සිතක් හරි කියලා අර ඒ වගේ උමනාවෙන් හරි අදලා ඒකෙන් අයින් වෙලා එහෙම තමයි කරන්න වෙන්නේ.
එහෙම මම තෙරුවන්සන්.
ගොඩක් වෙලාවට හැම සිතක්ම අල්ලන්න අමාරු. සිත් ගොඩක් හැදෙනවනේ අපි අර සිතේ වේගය බලනකොට මේ තේරුණානේ. ආයතනවල පුදුමාකාර වේගකින් සිත් හැදෙනවා. ඒකට අපිට මේ හැම සිතම කොහොමවත් අල්ලන්න බෑ. අපි දැන් මේ හිත 100ක් යනකොට එකක් හරි තමන්ට අර ඊට හැම සිතම නෙමෙයි අපිට උපාදානෙ වෙන කියන්නේ අර ඉලස් වලට යන මට්ටමේ සිතක් ටිකක් අර මං ඉස්සෙල්ලා කතා කරා වගේ අර චිත්ත වීතියක මුලම සිත් අපිට මුලම සිත් වලින් කෙලස් හැදෙන්නේ ඊට පස්සේ ඒ කොටස ඉක්මනට යනවා හැබැයි අර දැන් මේ හිත මේ ක්ලේස් එකට යන මට්ටමකට යන්න වගේ දැනෙන يعني අර ටිකක් දැනෙන මට්ටමේ සිත් අල්ලගෙන ඒ සිත්
බලවගනම් හරි
එහෙම තමයි කරන්න තියෙනවා නැතුව නැත හරි වෙහෙසක් වෙනවා මෙහෙම
දැන් අපි රූපය දිහා වුණත් බලනකොට මෙනින් මාස දැන් අපි ඇස්සල්ලා බලපුවාම හැම එකම ફોකස් වෙන්නේ නැහැ අපි දකින්න දෙයටනේ එතකොට ඒක වගේ බලවුවා නම් හරි නෙමෙයි
ඔව් එහෙම තමයි
තිරුවන් සරණයි
තිරුවන් සරණයි
අවසරයි මෙහෙනින් වහන්ස.
නිර්වසන්නයි.
නිර්වසන්නයි. මේ වේදනාව පස්සනාවේ දැන් බලන් හිටියේ දුක් වේදනාව සමහරක් කාලවට ඒක පටන් ගන්න තැන ඉවර වෙන තැනයි බලන් හිටියේ සමහරක් රට ඒක අර ඉවර වෙන තැන වෙනකම් බලන් ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒ කියන්නේ අර ඒකට ඇදිලා යනවා එහෙම. ඒක කොහොමද ඒක?
ඒක තමයි ශාරීරික වේදනාවක් නේද කියන්නේ?
හිතමු දැන් ගැටීමක් එනවා. එතකොට ඒක අර දැනෙනවා නේද? එතකොට එහෙම
මොකද ඇලි මොකක් ගැනද
කියන්නේ? හිත හිත සම්බන්ධ
නිය. ආ හරි හරි හරි. ඔව් ඔව්.
දැන් හිතමු කොහොමද දැනෙනවා. ඊට පස්සේ ඒක ඉවර වෙන තැන වෙනකම් බලන් ඉන්න නැතුව, ඒ කියන්නේ අර සමරකට ඒවට ගැටෙනවා. ඒ කියන්නේ ඒක කොහොමද ඒක
ඒක ඒ කියන්නේ අපි දැන් මේක මගේ කරගත්ත හින්දා තමයි මේ මට ඒක ප්‍රතිචාර දක්වන තැනට යන්නේ.
එහමයි.
එතකොට දැන් මම ඒක එනකොටම සිහියෙන් දැකලා දැන් අපි දැන් මේ වේදනාවන් පසුන වඩද්දී අපි මුලින් දැකලා තියෙනවනේ හැම සිතක්ම. දැන් නැත්නම් තමන් අතීතය ගැන හිතවුවොත් එහෙම. දැන් මේ මුලින් ඉස්සලා වඩලා ඉච්චර නැත්තම් එහෙම වගේ අතීතයේ දැන් හිතමු අපිට තරහව කියලා. අතීතයේ තරහ ආපුව ඉතුරුනාද? නතරුනාද?
නතර වෙනවා.
එහෙම නතරුනාද? එක සිතක්වත්.
නතර වෙනවා.
නතර වෙනවා.
ඔව් නැති
වෙනවා. මම කියන්නේ යන්නේ නැතුව දිගට හිටියද නතර වෙච්ච සිත? දැනිච්ච තරහ සිතක් නතර වෙලා තියෙනවද? ද නිරුද්ධ වෙනවද?
නිරුද්ධ වෙනවා.
නිරුද්ධ වෙනවා. බය සිත් ඇති වුණා ඒවත් නිරුද්ධ වුණා නේ. ආස සිත් ඇති වුණා ඒවත් නිරුද්ධ වුණා. මෛත්‍රී සිත් ඇති වුණා ඒවත් නිරුද්ධ වුණා. එතකොට මේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම් සුඛ වේදනා මේ ආයතන හයම ආපු සිත් ඔක්කොම නිරුද්ධ වෙලා ගියානේ. එතකොට එකක්වත් නතරුන්නේ නැහැ. සමහර වෙලාවල ලොකු ප්‍රබලේවා හැබැයි ඒවත් නිරුදුරා නේද? එහෙමනම් මේකටත් වෙන්නේ ඒ ටිකනේ. අනේ දැනුම ඇතුව මේක සැප වේදනාවක් නැත්තම් මේක දුක් වේදනාවක්. මේ තරහසිත. මේ තරහසිත කොහොමද නිරුද්ධ වෙන? කොහොමද නිරුද්ධ වෙනවද නැද්ද? අපිට අපි මේ එපා කියලා බලෙන් තල්ලු කරන්න දෙඟලුවට මේකෙන් හැබැයි මෙහෙමයි සිහියෙන් බලාගෙන ඒක ලොකු වැඩක් කරන්න දෙන්නේ නැතුව ටිකක් බලාගන්න එක හොඳයි. නමුත් මේ ඒක නිරුද්ධ වෙන එක පවතින එකක් නෙවෙයි. මේකේ අනිත්‍ය ස්වභාවයේ අනාත්ම ස්වභාවයේ, ඒ කියන්නේ තරහ ඇති වෙන සිතුවිල්ලක් ඇති වෙන නිසා මගේ තුල ඒ කෙලිස් දුර වෙලා නැති නිසා මේක ඇති වෙනවා. ඉතින් මේක පවතින්නේ නැහැ, මේක නිරුද්ධ වෙනවා. ඒකට අන්නේ ඒක දිහා බලාගෙන දැන් බලාගෙන ඉන්නකොට මෙයා තරහ ගිහිල්ලා මේක වෙනුවෙන් කෑ ගහන්න හදන විදිය, මොන හරි මේක ක්‍රියාවක් කරන්න යන විදිය, සිහිය කියන එක මම වේදනන් පසන වඩනකොට ගොඩක්ම කිව්වේ එකක් සිහිය චුට්ට දිනු කරගෙන ඉන්නවනේ කියලා. එතකොට දකින්නකොට මෙයා අර වෙන ලොකු ක්‍රියාවක් කරන්න කලින් මෙයාට ඉක්මනට ඒක නතර වෙන ගතියක්
තියෙනවා. සිහිය නැති වුණාම ඒක අර දිගට යනවා.
දිගට යනවා. දිගට යනවා ඒක ගැන සිතුවිලි යනවා. එතකොට දැන් මෙයා බලන් ඉන්නකොට හරියට අර ගෙදරට හොරෙක් එනකොට ඔයා හොරෙක් කියලා කියන්නේ හොරා දැනගත්තොත් මිනිස්සු ඔක්කොම මෙයා හොරෙක් කියලා දැනගත්තා කිව්වම මෙයාට හොරකම් කරන්න බැරි වෙනවා වගේ එකක් තියෙනවා නේද? අන්න ඒ වගේ මේ ක්ලේශයක් අඳුර ගන්නකොටම ඒ ක්ලේශේ භාගයක් විතර මේ ඒකේ පව එක බහැලා යනවා. එහෙම එකක් තියෙන කරලා බලන්න. එතකොට එහෙම තේරි තවන්ට. ඒක අඳුරගත්තොත් එයාට බෑ ඒක කරන්න. ඒ ක්ලේශිට යන්න පවතින බැරි වෙනවා. තව මොන හරි ප්‍රශ්න තියෙනවද අහන්න බලන්න.
අවසරයි මෙහෙමින් වහන්සේ.
තිරසන්නයි.
තිරසන්නයි. ඒ කියන්නේ අර මේ ඉස්සරහ ඒ දැන් මේ ඒ ප්‍රශ්නේ අහපු එකනගේ උත්තරය පිළිබඳව මම මේ කියන්නේ. ඒ කියන්නේ මෙහෙමින් වහන්සේ කිව්වේ එහෙම ඒ තරහ සිතිවිල්ලක් ආවහම ඒක උපාදානය නොකර අඳුරගෙන ඒක දිහා බැලීමෙන් සහ එයට ප්‍රතිචාර නොකිරීමෙන් ඒක එතකොට ඒක මේ අර මොකද මේ මට වචනේ
ඒකේ ශක්තිය අඩු වෙනවා වගේ නෝ. එහෙමයි. දැන් දැන් අපි අඳුරගත්තේ නැති තරහ ආපු වෙලාවක ඒ තරහක් බව අඳුරගත්තේ නැති වුනහම ඒකට කිසිම මේ පාලනයක් නැහැ. ඊට පස්සේ ඒක දිගට ගිහිල්ලා ඒක ලොකු කියන්නේ සමහරට ඒක වචනයක් විදිහට ක්‍රියාවක් විදිහට පවා ඒක කියන සිහිය අසිහියෙන් නේද වැරදි වැඩ වෙන්නේ අකුසල් වෙන්නේ අසිහිය වෙලාවේදී නේ
එහෙමයි
ඔව් එතකොට සිහිය පිහිටනවත් එක මොකද වෙන්නේ මේකට යන්න බැරි වෙනවා එකයි සමහරටක එක අර බුරුද්දට එක පාට සද්දයක් යනවා ක්‍රියාවක් වෙනවා වෙන්න පුළුවන් හැබැයි අර මේක සිහින් බලනකොට තමයි තේරෙයි එකට අර ඉස්සර තරම් ලොකු ශක්තියක් නැහැ
එහෙමයි ඒක දිහා නිකම් ප්‍රතිචාර කරන්නට බැලීමෙන් ඒක උපේක්ෂාවෙන් බැලීමක් වෙනවා
උපේක්ෂාවෙන් බැලීමක් වෙනවා සමහරටක ඕ සමහරටක ඒක අර තල්ලු කරන්න කියලා මම කියන්නේ ඒක ප්‍රතික්ෂේප කරන්න ගොඩක් කියොත් සමහරටක ඒක මේ යන්නේ නැතුව නතර වෙන ඉලවල් තියෙන ටිකක් වැඩිපුර වෙලා යනවා කොහොමත් නමුත් සමහරටක අපි බලන්නේ මේක තරහසිතක් කියලා අඳුරගත්තට පස්සේ ඒක හරි ඉක්මනට මේක අයින් කරගන්න කියලා ලොකු ගැටීමක් ඇතුව ඒක තල්ලු කරන්න හදනවා එන්න එපා කියලා ඒ වගේ එතකොට එහෙම කරන්න ගිහම සමහරටක ඒ සිත අයින් කරගන්න අපට ගොඩක් වෙලාවට අපහසුටපත් වෙනවා දැන් මෙහෙම කියනවනේ අමතක වීම ස්වභාවිකයි කියලා කියනවා. අමතක වීම ස්වභාවිකයි නෙනේ.
එහෙමයි.
හැබැයි අමතක කිරීම අමතක.
එහෙමයි.
ඒ කියන්නේ අමතක වෙනවා නිබේම කොහොමද? හැබැයි මොකක් හරි දෙයක් අමතක කරන මම මේක අමතක කරනවා මම අමතක කරනවා මම ආය මතක් කරන්නේ මතක් කරන්නේ කිව්වොත් මේක හරිම අමාරු දෙයක් බවට පත් වෙනවා. මෙන්නස් පොඩි උදාහරණයක් කියන්න.
එහෙමයි.
එක ප්‍රොෆෙසර් කෙනෙක් කැලේට ගිහිල්ලා තපස් රකින්න හාමුදුරුවෝ කෙනෙක් ළඟට ගිහිල්ලා අහනවා ඔබ වහන්සේ මොකද මේ කැලේට ලා කරන්නේ කියලා. ඊට පස්සේ කියනවා මම මේ මගේ කෙලෙස් නිරුද්ධ කරගන්න මහන්සි වෙනවා කියලා. ඊට පස්සේ අහලා තියෙනවා ඉතින් අයියෝ ඉතින් ඔබ වහන්සේ මොකටද කැලේට ආවේ ඉතින් මොක කරන්න මේ මෙහෙට එන්න ඕනේ ගෙදර ඉඳලා පුළුවන් නේ කියලා. ඊට පස්සේ කියලා තිනා මේ ගෙදර ඉඳලා අමාරුයි ඒක නිසා මෙතෙන් ආවේ කියලා. ඊට පස්සේ කියනවා අයියෝ මට නම් කිසිම අමාරුවක් නැහැ මට නම් ඕන නම් ගෙදර ඉඳලා අයින් කරන්න පුළුවන් කියලා කියනවා. ඊටසේ හා එන මහත්තයර මම පොඩි වැඩක් දෙන්නම් කරන්න පුළුවන් කියලා. දින පුළුවන් කරන්න කියලා. ඊටසේ කියනවා මේ මහත්තයා නිකන් ඉන්නකොට වඳුරු ගැන හිතනවාද කියලා. ඊටසේ මේ ප්‍රොෆෙසර් කියන නෑ මට වඳුරු ගැන හිතන්න කිසිම උවමනාවක් නෑ කියලා. එහෙනම් මහත්තයා අද ගෙදර ගිහිල්ලා වඳුරු ගැන හිතන්න නැතු ඉන්න කියලා කියනවා. පුළුවන්ද කියලා. ඊටසේ කියනවා අයියෝ ඕක මොකද්ද මේ වඳුරු ගැන හිතන්න නැතු ඉන්නේ කිච්චර දෙයක්ද මම හිතන්න නැතු ඉන්නා. ඒක මට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. ඊට පස්සේ දැන් මෙයා මොකද කරන්නේ? දැන් මෙතනින් පිටත් වෙනවා. මේ හිතේ ස්වභාවය. පිටත් වෙනකොට මෙයා හිතනවා හාමුදුරු කියවට වඳුරු ගැන හිතන්න එපා කියලා. සරයි චුට්ටින් කියන වඳුරු ගැන නී හිතන්න එපා කිවි. ඊට පස්සේ ගෙදර ගිහලා තනවා. මට අද වඳුරු ගැන හිතන්නේ නැතු ඉන්නවල දැන්. මේ ඇම්බලේමද වඳුරු ගැන තමයි හිතන්න එපා කිවි. දැන් මෙයාට මොකද වෙන්නේ? ඇම්බලේම මතක් වෙනවා. දැන් මේක වඳුරු ගැන හිතන්නේ නැතු ඉන්නවා. වඳුරු ගැන හිතන්නේ නැතු ඉන්නවල. පස්සේ දැන් මොකද අන්තිමට දැන් මෙයා බලනවා හැම වෙලේම මතක් වෙන වඳුරු ගැන හිතන්න එපා කියලා. එතකොට අන්තිමට මොකද උනේ මේ වඳුරු ඒකම හිතනවා මෙයාට දැන් මේ සිතුවිල්ලෙන් අයින් වෙන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ උදේ පාන්දර මෙන්න මේ හාමුදුරුවෝ හම්බෙනවා. ඊට පස්සේ කියනවානේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකද්ද මට මේ කරේ ශාපයක් කරාද? ඔබ වහන්සේ මට මේ වඳුරු ගැන මට වඳුරු ප්‍රශ්නයක් මෙච්චර වෙලා තිබුණේ උභාන්ස මේ වඳුරු ගැන හිතන්න එපා කිව්වට පස්සේ මට දැන් හැම වෙලෙම වඳුරු ගැන මතක් වෙන්නේ. ඒක හිතන්න එපා කියලා ඒ වඳුරු මතක් වෙනවා කියලා. මට මේ වඳුරගෙන් ගැලවෙන්නේ කොහොමද කියලා. තේරෙනවද මං කිව්වේ?
එහෙමයි.
ඊට පස්සේ මේ හාමුදුරු කෙනා අන්නෝක තමයි මහත්තයා මේ හිතේ ස්වභාවය. මොන හරි දෙයක් හිතන්න ඇතු වෙන්න හැදුවොත් එහෙම ඒක වැඩිපුර වෙනවා කියලා. එතකොට අපේ සිතුවිලිත් ඒ වගේ. මොකක් හරි සිතුවිල්ලක් එනවා සමහර වෙලාවට ගොඩක් අය සිදුවෙන දෙයක් නේක. මොකක් හරි අතීතයේ සිතුවිල්ලක් එනවා මතක් වෙනකොට මට ඕනේ මේක ඉක්මනට අයින් කරන්න. මේක මතක් නොවී ඉන්න. කියන්නේ අමතක කරන්න හදනවා. අමතක කරන්න බෑ. අමතක කරන එක හරි අමාරුයි. අමතක වෙන එක ස්වභාවික වෙනවා. පැහැදිලි?
එහෙමයි.
අමතක කරනවා කියලා කියන්නේ මම එකත් එක ගැටිල තල්ලු කරන්න හදනවා. තල්ලු කරන්න මේ සිතුවිල්ල නැවත එන්න තමයි මහන්සි. ඒක ගිනි උපේක්ෂාවටපත් කරලා මේක සිතුවිල්ලක් කියලා මේක නිරුද්ධ වෙන එකක් කියලා ඒකත් හැරියොත් විතරයි එකෙන් ගැලවෙන්න පුළුවන් ඉන්නේ.
මම ඉතින් මොන හරි හැම සිතුවිල්ලක් ආවහම මම දකිනවා ඒක මේ මට මේ සිතුවිල්ල ආවා කියලා. ඉතින් ඊට පස්සේ මම ඉතින් නිරුද්ධ වෙනවා නේක. ඉතින් ඒකට මම හිතන ඇත්තට මට සමහරට මතක නැති වෙනවා මේක නිරුද්ධුන්න කියලා හිතන්න. ඒකට මම මේක ආවා කියලා දැක්කරහන් පස්සේ මට ප්‍රතිචාරයක් කරන්න හිතෙන්න ඒක
ඒක ඒක තමයි ස්වභාවය. මම ඒකයි කිව්වේ අර ක්ලේශයක් ක්ලේශයක් කියලා අඳුරගත්තට පස්සේ ඒකට මොනවත් කරන්න බැරි බවක් ඇති වෙනවා. කරත් අර වෙනදතරම් අර ඒක මේ මේ ප්‍රබල එකක් වෙන්නේ නැතුව එහෙමම නිරුද්ධ වෙලා යන ස්වභාවයක් තියෙනවා.
එහෙමයි.
දැන් තමන් දැනගත්තොත් මොකක් හරි දෙයක් හොරෙන් ගන්න යනකොට මේ හොරකමක් මේක කරන්න කියන එක ඒක තමන්ට දැනුනොත් එහෙම යා නිකන් අර එක පාට එහෙම අර සිහියෙන් කරන්න අමාරුයි ටිකක්.
තෙරුවන් සරණයි භික්ෂුණීන් වහන්ස.
අර
වේදනාව ගැන කතා කරද්දි දැන් මම නිතරම හැමතිස්සෙම මම මගේ හිත පැත්තර තමා නැඹුරු වෙලා ඉන්නේ. දැන් ඒ තත්ත්වෙන් තමා මම ජීවත් වෙන්නේ. එතකොට හැමතිස්සෙම මං හිතේ මගේ සිතුවිලි මොනවද ඇති වෙන්නේ, කෙලස්ද නැද්ද, කොහොමද කියලා හැමතිස්සෙම මම ඒක හරිම කල්පනාවෙන් ඉන්නේ. එතකොට දැන් මට එක ඉන්සිඩන්ට් එකක් වුණා මේ ළඟදි දවසක. මං ගේ ඇතුලේ ලිස්සලා හැදගෙන වැටුණා. මට ටිකක් උස කෙනෙක් හින්ද මට ඒ උසත් එක්ක වැටිච්ච පාරට මට පුදුම වේදනාවක් ආවා දණහිස් දෙකයි වැලමිටයි. ඒක අර තද පොළවේ වැදිච්ච හින්ද. එතකොට මම ඒ වෙලාවෙත් මම අර විදිහට මේක මම ප්‍රැක්ටිස් කරන්න පටන් ගත්තා. එතකොට ඒක අධික වේදනාවක් ආවා ඒ වෙලාවේ. ඊට පස්සේ මට ඒක වේදනාව මම බලන් හිටියා හිත දිහා. ටික ටික අන්තිමට මේක අනුශය වශයෙන් ඉතුරු වුණේ පටිගයත් එක්ක. ඒක වේදනාව අවසානයේ තරහ කියන එකත් ඒකේ ගැබ් වෙලා තිබ්බා. ඊට පස්සේ දැන් ඒක මම හොඳටම අඳුනගත්තා. එතකොට දැන් ඊට පස්සේ දැන් මට මේක හා දැන් මේ වේදනාව තිබ්බා විනාඩි 5ක් විතර වගේ දීර්ඝ කාලයක්. මට මේක දැන් හරි කරදරයක් වුණා. මට දැන් මොනවා මෙනෙහි කළාවත් මට මේකෙන් දැන් ගැලවෙන්න බැරුවම ගියා. ඊට පස්සේ මම කල්පනා කළා කුසලයකවත් හිට පේදවන්න ඕනි කියලා. බුද්ධෝ බුද්ධෝ කියලා බුදුරජාණන් වහන්සේ මතක් කළා. දැන් මට අහන්න අවශ්‍ය දැන් අපි දන්නේ අපේ ජීවිතේ ඊළඟ මොහොතේ මොකක් වෙයිද කියලා. දැන් මොකක් හරි මරණාසන්න මොකක් හරි අනතුරකට මුහුණ පෑවොත් අධික වේදනාවක් මිනිස්සුන්ට දැනෙන එක ස්වභාවිකයිනේ. ඒ වගේ වෙලාවත් ඒ වේදනාවේ අවසානයේ පටිගය ඇති වෙන්න පුළුවන්. එතකොට දැන් අපි මේ වගේ කුසලයක පිහිටෝන එක අපිට ඒක ඒක හොඳ දෙයක පිහිටක් කරගන්න එක හොඳයිද කොහොමද කියලා පොඩ්ඩක් ඒක විඳ ගන්න බැරි වෙලාවක හිත සංසුන් නැති වෙන වෙලාවට කොහොමද ඒක කරගන්නේ කියලා පොඩ්ඩක්.
එතකොට ඒක වෙන අරමුණකට යොමු වෙනකොට අර අරමුණ අමතක වෙනවනේ. දැන් මම අර කිව්වේ දත් කැක්කුම තියෙනකොට ඒක තද මේක ඉන්නකොට ඊට වඩා හොඳ හරි නරක හරි ප්‍රබල එකක් ආපු ගමන්ම මේක නැතිවිල යනවා. يعني මේකෙ සිට පිටරත් වෙන තැනකට යනවා. ඒ වගේ තමන්ට වෙන තැනක හිත පිටවගෙන මේ වේදනාව වේදනාවෙන් මේ කායික වේදනාව ගැන කියන්නේ ඒක යම් කිසි නිදහසක් తాවකාලිකව ලැබෙන කවුත් තියෙනවා. හැබැයි අපි කිව්වොත් දැන් මරණ මොහොතේදී හිම අපි වේදනාව ගැන කිව්වට වේදනාවත් එක්ක ගැටිලා දැන් මරණ මොහොතේදී සාමාන්‍යයෙන් අපිට මරණ විදිහක් තියෙනවනේ. මේ ආයතන ටික එකෙන් එකට තමයි වැහිගෙන වැහිගෙන යන්නේ.
එහෙමයි.
එතකොට ඇහැ පෙනීම ඊළඟට දිවට රස දැනෙන එක, කායට ස්පර්ශ දැනෙන එක, නහයට ගඳසුම් දැනෙන එක, අන්තිමට මේ කන කියන එක මේ ටික වැහිලා ඊට පස්සේ කන කියන එක සද්ද ඇහෙන එක ඒක වැහුනට පස්සේ මනස විතරක් වැඩ කරනවා. එතකොට අර ටික වැහෙනකොට කය කියන එකේ දැනීම නැති වෙනකොටම කය වේදනාව දැනෙන්නේ නැතුයි. ඉතින් මැරෙනකොට අපි ඔය කොච්චර තදක වේදනාවක හිටියත් එයාගේ මනසනේ අවසානයේ ඉතුරු වෙන්නේ. එතකොට ඒක පිටිබඳ ඇතිවෙනේ මනසේ මොකක් හරි. එතකොට මේ වේදනාව කියන එක නෙවෙයි අවසානයේ මනසට එන සිතුවිල්ලක් තමයි අවසානට අහු වෙන්නේ.
හරි හරි. එතකොට අර ටික වැහෙනකොට වේදනාව කියනක දැනෙන්නේ නැහැ.
කය වැහෙනකොට වේදනාව නැති වෙනවා. කොච්චර තද වේදනාවක් හිටියත් මරණයටපත් වෙනකොට ඒ වේදනාව නිරුද්ධ වෙලානේ මැරෙන්නේ.
ආ හරි හරි හරි.
කය දෙක
එතකොට පුළුවන් පොඩ්ඩක්
නිරුද්ධ කණ කියන එක ආයතන පහෙන් කණ කියන එක අවසාන වෙනකන් තියෙන පහෙන් කණ. එතකොට ඒක තමයි මරණ වෙලාවේ ළඟට ලඳන් දීපා වෙන වෙන දේවල් කතා කරන්න ඉපා කියලා කියන්නේ. මොකද කන ඇහෙනවා. එතකොට ඒ කය කියන එකක් දැනෙන්නේ නැති වෙලා ඒ කන ඇහෙන්නේ.
එහෙමයි.
සමහර අය මරණාසන්න වෙලා ඇස් දෙකත් පිළල මැරිලා වගේ ඉන්න වෙලාවෙදී කවුරු හරි දරුවෙක් හරි ඈතක ඉන්න කෙනෙක් ඇවිල්ලා අම්මා තාත්තා කියලා කතා කරනකොට එකපාරට කියන්නේ ඇස් ඇරිය කියලා. එතකොට ඒ අය මුළු ශක්තියම වැහිලා තියෙන ආයතන එයාගේ සමහරට කියනවා එක පාට ඇස්සල්ලා එතනම මැරුණා කියලාත් කියනවා නේද? ඒ මොකද එයාගේ අර සද්ද ඇහෙනකොට මුළු එයාගේ දැන් මේ හිඳිලා හිඳිලා ඇහෙන ශක්තියනේ තියෙන්නේ. ඒ මුළු ශක්තියම අරගෙන එයා ඇස් දෙක අරිනවා මේ රූපේ බලන්න. ඇස් දෙකට යොදවන එනර්ජි එක. අර බැටරිය බහැලම තියෙන වෙලාවේ ටෙලිෆෝන් එක ඕෆ් වෙන්න කලින් තියෙනවා වගේ තියෙනකොට ඒක සම්පූර්ණ මොකක් හරි එක දාපුවම ඉක්මනට බහැල යනවා වගේ. මෙයා ඇහැට ඒක ශක්තිය යොදවනත් එක්කම මේ මේ පණ කියන එක රැඳිලා බොහොම තියාගෙන හිටිය මේ ආසාවෙන් මේක බලන් මේ දරුව ඒක ලැබෙනවත් එක්කම යා එකෙන් නිදහස් වෙලා එහෙම නැත්නම් මේ ශක්තිය එතනට වැය වෙලා සමහරටක ඒ ටික ඔක්කොම වෙහිලා මනසට යොමු වෙලා මනසින් මරණයටපත් වෙන්න පුළුවන්. මැරෙන්නේ අවසානේ මනස කියන එකෙන් තමයි. හරි. ආයතන. හයෙන් අනිත් හතර ගියාට පස්සේ කන ඉතුරු වෙනවා. කන අයින් වුණාට පස්සේ මනස ඉතුරු වෙනවා. මනසින් නිරුද්ධ වෙනවා. චුතිසිතාහු වෙන්නේ මනසින්. ඒ වේදනාවත් එක ගැටීම ඇති කරගෙන ඒ ගැටීම මනසින් අරගෙන දිගට දිගට වේදනාව ඇති කරපු එක්කෙනත් එක තරහ ගිහිල්ලා අර කවුද මේ මේ ධර්මාශෝක රජතුමාට වුණානේ පවන්සලපු කෙනත් එක තරහක් ඇති වුණානේ.
හැබැයි ධර්මාශෝක රජතුමා සෝවන් පත්තේට පත්තලා හිටියේ නෑ නේද?
පත්තල හිටියේ නැති නිසා
සතෙක්ුණේ.
ඒක කරාට මාර්ගඵල ලැබලා තිබුණේ
නැහැ. එහෙමයි.
මාර්ගඵල අවබෝධයක් කරලා තිබුණේ නැහැ විතරට. එතකොට ඒක නිසා තමයි අර මේ 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 යාට හුලං හමන එක උපකරණ ලැබුණාට පස්සේ තරහක් ඇති වුණා. තරහ ඒ තරහ වේදනාව දැන් වේදනාවත් එක්ක මේක ඉවරයි. හැබැයි ඒ තරහ එක දිගට ඇරෙන්නේ සිතත්. ඒකෙන් ඊට අදාළ තැනක චුතිසිතට ඒ ගතියට ගතියට ගතියනේ සමාන වෙන්නේ. ඊට සමාන ගතියක් තියෙන තැනක ප්‍රතිසන්දියක් ලැබුණා. ඒකයි.
මම හැබැයි ඒක ඒ වෙලාවේ අයින් කරා වේදනාව නිරුද්ධ වෙනවත් එක්ක මේ ඔක්කොම තිබ්බ ඒ ටික අයින් වුණා. නමුත් අර ඒ තියෙන ටිකේ මට ඒක අර මම කැමති වුණේ පටිගය කියන කොටසට අර ඒක අයින් කරගන්න තමයි මම අර බුද්ධෝ කියලා මතක් කළේ. මම ඒක කල්පනා කරා රිලේටඩ් කරන්න try කළා මැරෙන මොහොතේදී මෙහෙම වුණොත් මම කොහොමද ඒක ප්‍රැක්ටිස් කරලා තියාගන්නේ කියලා. ඒක දැනගන්න මට අවශ්‍ය වුණේ. ඔකඩාපින්
මෙහෙණින් වහන්ස මම ප්‍රශ්නයක් අහන්නද?
අහන්න හොඳයි තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස. මෙහෙණින් වහන්ස අර කිව්වේ මරණ මොහොතේ අර මේ කවුරුත් ඇවිල්ලා එහෙම ඩිස්ටර්බ් කරනකොට චුති සිතට කොහොමද බලපාන්නේ කියලා මෙහෙණින් වහන්ස.
ඒක වෙලා තියෙන්නේ දැන් හිතන්නකො දැන් මරණ මොහොතේ එයාගේ මේ ළඟ කවුරු හරි දැන් හිතමු මේ අම්මා කෙනෙක් මැරෙන්න යනවා දැන්. එයාගේ දැන් මේ ඇහැ කන ඔක්කොම කන ඇහෙනවා හැබැයි. ඒතකොට දැන් කට්ටියම දැන් මෙයාට මුකුත් නැහැ දැන් මැරෙන් මැරිලා වගේ ඉන්න නිසා වෙලා සමහරටක කියනවා වෙන්න පුළුවන් බලාගත් එක්කෙනත් එක්ක කියන්න පුළුවන් මේ ඔයා හරියට බලාගත්තේ නැති නිසා මෙහෙම වුණේ කියලා රණ්ඩු වෙනවා හරි මොන හරි කියලා හිතන්නේ ඒගොල්ලෝ. එතකොට මෙයාට එක පාට දැන් දරුවෝ දෙන්නේ රණ්ඩු වෙනවා. එතකොට මෙයාට මොකද තියෙන්නේ? එතකොට මෙයාට ඇති වෙනවා අයියෝ මේගොල්ලෝ රණ්ඩු වෙනවා දැන් සද්දය ඇහෙනවනේ මේගොල්ලෝ රණ්ඩු වෙනවා. එහෙම කියලා ඔන්න ද්වේෂයක් හරි මොකක් හරි යට හිතට අසහනයක් පීඩනයක් ඇති වෙන්න පුළුවන් නේද? සමහරටක දරුවෝ කොහේ හරි ඉඳලා එවිල්ලා අයියෙන් අඬනවනේ යන්න එපා මෙහෙමයි කියලා අඬනවා. ඒතර මේ අම්මා දැන් මැරෙන්න හිත හදාගෙන. මැරෙන්න හිත හදාගෙන ඉන්නේ මේක මෙහෙම තමයි කියලා තමයි බණ අහලා නම් එයා මේ කොහොමත් ඉති මැරෙනවනේ මේ මේගොල්ලෝ අතහැරලා යන්න වෙනවනේ කියලා දැන් එයා මේ මරණට හිත හදාගෙන හොඳ සිතුවිල්ලක් හිතාගෙන ඉන්නකොට අරගොල්ලෝ අඬනකොට එකපාරට මොකද වෙන්නේ? මෙයාට එකපාරටම අයියෝ මේගොල්ලෝ හරි පව් කොහොමද මේගොල්ලෝ දාලා යන්නේ? මෙයාලා දාලා ගිහිල්ලා බෑ කියලා හිතනකොට මොකද වෙන්නේ? උපාදාන වෙලා. එතකොට gedara ඉන්නවා පව්. භූතාත්ම විදිහට ඇවිල්ලා එතන මේ රැඳිලා ඉන්න දාලා යන්න බැරුව. තේරෙනවද එතකොට? මොකද්ද මේ යුතුය වෙන්නේ? ඒක නිසා තමයි ඒගොල්ලන්ට කතා කරනකොට දැන් මොන දුකක් තිබ්බා දුක තිබුණා තමන් කියන්නේ ඔහොම තමයි මරණය කියලා. එයාගේ හිත හදන්න ඕනේ මරණ දැනට. මරනවා කියලා හොඳටම දන්නවනම් අපි මොකද කරන්න ඕනේ? අපිට එයාට අපි එයා ගියොත් අපිට ඉන්න බෑ කියන එක එයාට කියන එක වැඩක් නෑ. එහෙම කිව්ව ගලයට ඉන්න බෑනේ. එතකොට කියන්න ඕනේ ඔහොම තමයි ජීවිතය ඇති ඔහොම තමයි කියලා. එයාට අර මරණ තැනට හිත සකස් කරන්න ඕනේ අපි. ඔය නැතත් අපි ඉන්නවා. ඒක අපි දරන්න පුළුවන් අපිට ඒක ප්‍රශ්නයක් නෙවෙයි කියන්නේ. එයාට තරහක් ඇති වෙන්නේ නෙවෙයි. අමාරු නරි කරන්න ඕන නැත්තම් ඒක හොඳ නැති දෙයක් වෙනවා. ඒ කියන්නේ ආදරයක් නෙමෙයි ඒක.
එහෙමයි.
ඒක ආදරයක් නෙමෙයි මම දන්නවා. ඒ සමහර මේ ඔය මේ මුස්ලිම් කට්ටියම කවුරු හරි මරනවා මඩන්න එපා කියලා කියනවා. මඩන්න එපා. මම මේ මොකද ඒගොල්ලන්ට මේ ඇඬුවට පස්සේ කඳුළු ගංගාවක් කළා එකෙන් එතර එන්න බැරි වෙනවා කියනවා. ඉතින් ඒ දවස්වල තේරුන්නේ නැහැ මොකද්ද මේගොල්ලෝ මේ කියන කතාව කියලා. හැබැයි ඒගොල්ලෝ එහෙම තමයි කිව්වේ. මම දෙන්නේ තුන් දෙනෙක් අහපුවාම යාළුන්ගේ ඒගොල්ල කිව්වේ මේ අපි අඬනකොට ඒ කඳුළු ගංගාවක් කළා එයාට යන්න බැරි වෙනවා කියලා. ඒක අන්තිම එක තමයි මේ කතාව. කියන්නේ මෙයාට දැන් අර ඒගොල්ලෝ අඬනකොට දැන් ජීවත්වලෙන් දිද්දි තව කෙනෙක් දරුවෙක් අඬනකොට අම්මට මම මේ නිකන් කතා කරන්නේ අම්ම කෙනෙක් ගැන. එතකොට ඒ අම්මට ඒ දුක දරන්න බෑනේ. එයාට දැනෙනවනේ. එතකොට මේ මැරෙන මොහොතේදි දරුවා අඬනකොට මට මම නැති එක මෙයාට දරන්න බෑ කියනකොට එයාට යන්න හිත හදාගන්න බැරි වෙනවා.
තේරුණා.
තව මොන හරි ප්‍රශ්න තියෙනවද? එහෙම නැත්නම් අපි නතර කරනවා.
දෙන්නට තව එක පොඩි ප්‍රශ්නයක් අහන්න
ඕනේ.
මේන් වංශ දැන් ඔය වේදනාව කියන එක අපි අහලා තියෙනවා මේ ආර්යතුමන්ටත්. ඒ කියන්නේ ඒගොල්ලෝ කාය වේදනාවට කැමති නැහැ. ඒ කියන්නේ පහසෙන් ඉන්න කැමති, පහසෙන් වාඩිලා ඉන්න කැමති. නමුත් අර ඒක අකමැති. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ වේදනාව මගහැරලා සපටි ඉන්නවා. නමුත් අර ඒක අපි කරන විදිහයි ඒකයි පොඩි ලොකු වෙනසක් තියෙන බව තේරෙනවා. මට පොඩ්ඩක් අර එතන පැහැදිලි කරගන්න මොකක්ද එතන දෙය කියලා.
ඔව් දැන් බුදුරජාණන් වහන්සේත් වේදනාව දැනනකොට උන්වහන්සේත් ප්‍රතිකාර කරගත්තනේ කායික වේදනා. ඒකනේ කියන්නේ මේ සෝපාසිතේස පරිණිර්වාණේ අනුපාසිතේස පරිණිර්වාණේ කියන දෙකක් තියෙනවා පිරිණිවන්. එකක් කෙලෙස් දුරු වීම නිසා ඇතිවෙනා වූ පරිණිර්වාණේ. කියන්නේ කෙලෙස් පරිණිර්වාණේ. කෙලෙස් වලින් එයාට කරදර නැහැ. ඒ කියන්නේ රාග දේශ මෝහ කියන කෙලෙස් වලින් එයාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒව නිසා දුකක් ඇති වෙන්නේ නැහැ. හැබැයි මේ කයට දැනෙන දුක් තියෙනවනේ. කයට දැනෙන දුක් උන්වහන්සේලටත් දැනෙනවා. ඒ කියන්නේ මේ කය කියන එක පෙර කර්මකින් ඇති වෙන ප්‍රතිඵලයක් නේ. ඒතර මේකට දැනෙන වේදනා කාටත් දැනෙනවා. බුදුහාමුදුරුවෝ කිව්ව බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන ගමන් ආනන්දහාමුදුරන්ට කියනවා නේද මට කොන්ද රිදෙනවා මෙතනilla ධර්ම දේශනා කරගෙන යන්න කියලා. ඒතර උන්වහන්සේට මේ වේදනා දැනුණා. ඊට පස්සේ බුදුජනන් වහන්සේ දැන් පිරිනම් පාන යනකොටත් කිව්වනේ ආනන්ද මට වතුර පිපාසයි කියලා. එතකොට මේ වේදනාවක් නේ දැනුනේ නේද? මේ වේදනාව දැන්නලා තියෙනවා. එතකොට මේ වේදනාව කියන එක බුදුහාමුදුරුවෝ දැන්න රහතන් වහන්සේලාට දැන්නා. මේ කායික වේදනාව කියන එක මේ ස්නායුපද්ධිත සම්බන්ධ අපිට වේදනාව කියන ඒවා වැඩ කරනවා නම් අනිවාර්යයෙන් වේදනාව කියන ඒවා දැනෙනවා. එතකොට ඒ සැප වේදනාව වුණත් මේ ආයතන මේ ආයතන බුදුහාමුදුරු මේ ආයතන වල දේශනා කරලා තියෙනවනේ කිඹුල්වත් නුවරින් එන හුලඟත් මට සැපයි කියලා කිව්වා. ඒ කියන්නේ ඒක සුබ දෙයක් විදිහට දැක්ක හැබැයි වාදානේලා නෙවෙයි. يعني හොඳ දේ හොඳ කියන එක දකින්න රසදේ රස දේ කියන එක දැනෙනවා උන්වහන්සේලාට සුවඳ මිහිරි අමිහිරි කියන දෙක දැනෙනවා නමුත් ඒක වෙන්කරන්ඩ උපාදානි කරගන්න යන්නේ නැහැ එතන ඒකේ සත්‍ය දකින්නවා මේ කායික වේදනත් සමාධියම අඩු කරගන්න පුළුවන්කම තියෙන හැබැයි සමාධිය කියන්නේ හැම වෙලාවෙම ඉන්න පුළුවන් එකක් නෙවෙයිනේ සමාධියක ඉන්නකොට ගැඹුරු සමාධියකට යනකොට දැන් නිරෝධ සමාපත්තියදී මොකුත් දැනෙන්නේ නැහැනේ නමුත් ඒක එහෙම හැම වෙලෙම ඉන්න පුළුවන් කමක් නැහැ බුදුරජාණන් වහන්සේට මේ සමාධි වලින් මේ වේදනා නැතු ඉඳ හැකියාව තියදී උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක් විදිහට ඒකට මුහුණ දුන්නා මං හිතනවා
එහෙනම් ඒ කියන්නේ අපි දැන් ඒ කියන්නේ අපිට එක්කමක් අහාම එකෙන් අයින් වෙන්න හිතන එක හෝ සපහ දා ගන්න හිතන එක ඒක අර ගොඩාක් හොය තනහට යන්නතොත් ඒක ලැබුණ නැතුනාම ඒකට කරදර වෙන්න නැතුව හිතාදාගෙන ඒක හොයනවා නම් ඒ කියන්නේ එහෙම එහෙම හිතුවනම්
කායික වේදනා පිළිබඳව නැතුව කායයට දැනෙන වේදනා හැර මේ ආයතන වලට දැනෙන වේදනා සියල්ලම සිතෙන් සකස් කරගත්තේ නේද?
එහෙමයි.
ඔව්. එතකොට කියන්නේ සිතත් සම්බන්ධයක් තියෙනවනේ ඒකට. ගොඩක්. කායික වේදනා කියන එකට ඉතින් මුකුත් කරන්න පුළුවන් දෙයක් නෑ. ඒක කායික දුක් වේදනා නම් ඉතින් ඒක දුක ඇති කරනවා. හැබැයි අපිට ඒකට තව අපි හිතෙමුත් වේදනාව වැඩි කරගන්න පුළුවන්. ගැටෙන්ඩ වේදනාව වැඩි වෙනවා එකනේ. එතකොට කායික වේදනාව මානසික වේදනාව දෙකක් බවට පත් වෙනවා. බොහෝ විට කායික වේදනාවක් කෙනකොට අපිට ඉබේම මානසිකවත් ඒකට ප්‍රතිවිරුද්ධ ඇවිල්ලා ඒක ස්වභාවයෙන්ම අර ගැටෙන ස්වභාවයක් ඇති වෙනවනේ. එතකොට ඒක දුක් දෙකක් වෙනවා. නමුත් ඒක කීවතරම් ඉතින් ලේසි නෑ ඒක කරගන්න. කෙනේ වේදනාවක් නැතු ඉන්න බෑ. ඉතින් දුක් වේදනාවක් කෙනකොට රිදෙනකොට ලොකු මොකක් හරි වේදනාවක් තියදී ඒක මේ ගැටෙන්නේ නැතු ඉන්න කියන එක ප්‍රායෝගිකව මෙච්චරම කරන්න පුළුවන් දෙයක් කියලා හිතන්න අමාරුයි.
පොඩ්ඩ මෙන්න අර කලින් අර අහ ප්‍රශ්නත් එක්ක මරණ ආසන්න මොහොතක් නෙමෙයි වෙන අවස්ථාවක අවිදම දෙඩිය අමාරුවක ඉන්න ඇඟේ ඒ අවස්ථාවේ අපිට භාවනා කරගන්නත් බැරි නම් මුකුත් කරගන්න බැරි නම් අපිට පිටකට කියන්නේ කරන්න පුළුවන් මොකද්ද අපි කියන්නේ මොන වගේ එකක්ද කුසලයක් සීකර කර ඉන්නවද නැත්නම් අපි හිත සම්පූර්ණ වෙනස් වෙන දෙයකට යොමු කරන්න try උත්සාහ කරන මොකද්ද කරන්න
පුළුවන් දෙයකට යොමු කරලා එම කියන්නේ අකුසලයකට නොවන වෙන දෙයකට යොමු කරලා ඒ වේදනාවෙන් අයින් වුණාට ප්‍රශ්නයක් නැහැ. කායික දැන දෙයක් නම් සමාහයට අපිට භාවනාවක් කරනවා කිව්වට ඒ වෙලාවට භාවනාවක් කරනවා කියන එක එච්චරම ලේසි දෙයක් නෙමෙයි. ප්‍රැක්ටිකලි එක කරන්න බෑ. හැබැයි ඉතින් මොකක් හරි කියන්නේ අකුසලයක් නොවන දෙයකට හිත යොමු කරගෙන මේ වේදනාවෙන් පොඩ්ඩක් ඈත් වෙලා හිටියට ඉතින් එහෙම ප්‍රශ්නයක් නෑ. කියන්නේ මරණාසන්න මොහොත නෙමෙයි. මම කියන්නේ සාමාන්‍ය කියන්නේ අපි හිතමු දැන් කොවිඩ් හැදිලා හරි තද හිසරදයක් මම හිතන විදිහට මම අහලා තියෙන විදිහට ගොඩක් තද හිසරදයක් එනවා කියලා කියනවනේ. ඒ වගේ වෙලාවකදී ඉතින් භාවනාවක් කරනවා කියන එක කරන්න බෑනේ. නමුත් සමහරට ඒක දිහා බලාගෙන වේදනාවේ ඇතිවීම නැතිවීම බලන්න පුළුවන් සමහරටක. ඒකත් එක්ක ගැටිලා නෙමෙයි ඉතින් මේ ගැටුණා කියලා කරන්න දෙයක් නැහැ. කොහොමත් මේක දැන් මේ ලේලි සනීප වෙනත් එක මේක නිරුද්ධ වෙන දෙයක්. හැබැයි එතකන් මේ වේදනාව තියෙනවා. මේක හැමදාම පවතින එකක් නෙවෙයි. අනිත්‍ය දෙයක්නේ. අපිට ලෙඩ හැදිලා තියෙන හැම ලෙඩම සනීප වෙනවනේ. මෙච්චර කාලයක් සනීප වුණා. හැම වේදනාවක්ම හොද හෝ නරක ඒ සියල්ල නිරුද්ධුනේ. ඒ වගේ මේකත් නිරුද්ධුණක් කියලා දැනගෙන ඒක දිහා සමහරටක අපහසු වුණත් ඒක ගැටුණා කියලා එතකොට මේ මම තවත් මේ වේදනාවට තව මේ සිතේ වේදනාවකුත් මේ ඇති කරගන්නගෙන වෙන්නේ. මේක දිහා ඉවසලා ඉවර කරගන්න එක ප්‍රතිකාරයක් පුළුවන් නම් ඒක කරගන්නවා අඩු කරගන්න. එහෙම නැත්නම් ඒ මොකටවත් අඩු වෙන්නේ නැත්තම් මේක ඉවරනකම් ගැටෙන්නේ නැතුව බලාගෙන උත්සාහ කරන්න වෙනවා. එහෙම නැත්තම් ඉත අවධානය වෙන එකට යොමු කරලා හරි වේදනාවයි හිත නිදහස් කරගන්න බලන්න වෙනවා.
එහෙනම් වෙනස් දැන් කලින් වේදනන් පස්සේ නා වඩලා තියෙන්නේ ප්‍රොජනාත්කම් දෙන මේ වගේ අවස්ථාවක් කරගන්න
කිසිම භාවනාවක් හිතන්නේ නැව මරණ මොහොතේ වඩන්න. දැන් අපි හිතන්නේ අපිට බැරි වෙච්ච වෙලාවකට භාවනාව වඩන්න කියලා. ඒ වෙලාවට වඩන්න බෑ. හැබැයි මේ පුළුවන් වෙලාවේ වඩලා තියෙන භාවනාවක් ඒ වෙලාවට වැඩෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට භාවනා කරන්න ධර්ම අවබෝධ කරන්න පුළුවන් ශක්තියක් නැහැ තද වේදනාවක් එක්කෙනෙකුට. හැබැයි වඩලා තියෙන කෙනෙකුට ඒකේ ශක්තිය තෙන්න උදව් වෙන උපකාර වෙන. අපි ප්‍රශ්න තියෙනවද තව අහනවද?
අවසරයි මෙහෙණින් වහන්සේ. මේ දැන් ඔය වගේ දැන් ඔය කෝවිඩ් හැදිලා හොඳටම කායික වේදනාව හොඳටම වැඩි වෙලා ඉන්න වෙලාවක මේ දැන් මම අර මානසික වේදනාව කියන එක නැහැ කායික වේදනාව නිසා. නමුත් අර එක එක්කෙනා සුවදුක් විචාරන්න කතා කරනකොට තේරෙනවා මේ මෙච්චර අමාරුවෙන් මේක දරාගෙන ඉන්න වෙලාවක තවත් සිතුවිල්ලක් හදන්න යන කරදරයක් උයි වගේද කියලා. කියන්නේ ඒගොල්ලන්ට උත්තර දෙන්න කියන තත්ත්වය කියන්න ඒගොල්ලොත් එක ඒ කියන දෙයට ප්‍රතිචාර දක්වන්න ඒකට මොනතරම් සිතුවිල්ලකින් සිතුවිල්ලක් හදාගන්න බැරි තරම් මොනතරම් පංචස්කන්ධ සුඛක් දැනෙනවද කියලා. ඒක හදන් නැතුව ඉන්න තියෙනවා නම් අර කායික වේදනාවත් එක්ක ඔයේ ඒක දරා ගන්න පුළුවන් ප්‍රමාණය, ඒ කියන්නේ සමාධිය පාවිච්චි කරලා හරි එහෙම තියෙනවා. එතකොට දැන් මම ඒක අත්විඳිනකොට මට ඇත්තටම අර අනවශ්‍ය විදියට මේ සිතුවිලි හදාගෙන මානසික දුකක් විඳින්න ඕනේ නැහැ කියන එකත් එක්ක ඔය කෝස් වලට උත්තර දෙන්නගෙන නැවැත්තුවා.
ඒක තමයි. ඔව් ඒක එහෙම වෙනවා. මොකද ගොඩක් වෙලාවට ඇත්තටම ලෙඩක් හැදුනහම එයාට විවේකී කෙනෙක් ඕනේ කරනවා. සමහරට කෙනෙක් මම ඔගිට කතා කරන්න හොඳයි කියලා සමහරට කවුරුත් කතා කරන්නේ නැහැ කියලා මානසික දුකක් තියෙන කෙනෙකුට හැර සාමාන්‍යයෙන් ඉතින් ටිකක් හිත හදා ගන්න පුළුවන් කෙනෙකුට අවශ්‍ය කරන්නේ විවේකයේ වෙලාවට. මොකද දැන් තවත් මේකේ අහහා විස්තර කර කර ඉන්නවට වඩා එයාට සමහරට බොහොම අමාරුවෙන් වේදනාව යටපත් කරගෙන නිදා ගන්නට වගේ හදන වෙලාවක ආයි කෙනෙක් හැරවුවාම ඒක ආපහු සැරයක් ඒක ලොකු කරදරයක් වෙනවා. ඉතින් ඒක අනිත් අය තේරුම් ගන්න ඕනේ මම හිතනවා.
ඔව් එන්නේ වාස දැන් ඒ වෙලාවට සිතුවිල්ලක් හදනවා කියන එක
මාසියක වෙහසක්
අර වදයක්. ඒ කියන්නේ හොඳ එකක්ද නරක එකක්ද සැප එකක්ද දුකද මධ්‍යස්ථද මොන කොයික වුණත් අර එක සිතුවිල්ලක් හදා ගන්න දඟලන්න
තියෙනවා
පේනවා. එතකොට
සමහර විටක වේදනාවක් වෙලාවකදී නෙවෙයි සමහර වෙලාවට සාමාන්‍ය ජීවිතේ වුණා සාමාන්‍ය සමාධියක් හිම් පුරුදු කරලා ඉන්න කෙනෙකුට කවුරු හරි නිකන් ඉතින් විස්තර අහහ කතා කරනකොට එහෙම සමහර ලාවට සාමාන්‍ය විස්තරයක් හරි අහනකොට ගොඩක් කල්පනා කරන්න ඕනේ ඒකට උත්තර දෙන්න. අයියෝ මේ කොයි වෙලාවෙද මෙයා මේක නතර කරන්නේ කියලා. එයා සමහරට මේ හිතවත්කමට කතා කරන හැබැයි මේ කොහොමද ඔබ වහන්සේ මේ දවස්වල කියලා හරි අහනකොට හිතනවා මේ ඉතින් දැන් මම මේකට මොනවා හරි හිතන්න ඕනේ දැන් කොහොමද කියලා මම හිතන්න ඕනේ මේකට මොනවද දෙන්නේ උත්තරේ කියලා. ඉතින් ඒක ඒගොල්ලන්ට වෙහෙසක් තමයි අත්තරම් කියනවා.
හැබැයි එතකොට තව කෙනෙක් මට ඕක ඔහොම කිව්වම කිව්වා මේ එතන පටගිය තියෙනවද කියලා. ඒ කියන්නේ ඉවසීමම කියලා.
ඒ වෙලාවේ ඉවසීම පුරුදු කරන්න පුළුවන්ලාවක් නේ වේදනාව කියන වෙලාවේදී. ඒ වෙලාවේදී ඇත්තටම මේ එයාට ඒ කියන්නේ මේ ඒ ද්වේෂය කියන එක ඇති වෙන හේතු තියෙනවා ගොඩක්. ඒ කියන්නේ තමන් බොහෝ වෙහෙස වෙලා කියන්නේ කායිකව මානසිකව බොහෝ විඩාවටපත් වෙලා ඉන්න කෙනෙකුට ද්වේෂය කියන එක ස්වභාවිකව ඇති වෙන්න වැඩිපුර නැඹුතාවයක් තියෙනවා. ඒ අපහසුතාවයත් එක්ක.
එතකොට මම හිතුවේ දැන් අනවශ්‍ය පරිදි දරන්න බැරි මානසික දුකක් ඇඟට ගන්න එකෙන් වැළකුණා කියලා විතරයි මට හිතුනේ. නමුත් අර කෝල්ස් වලට ප්‍රතිආංශ කිරීම ප්‍රතික්ෂේප කිරීමම ඉවසීමේ මදි බවක් කියලා තමයි මට ඒක පෙන්වලා දුන්නේ. නමුත් ඇත්තටම මම ලෙඩෙත් එක්ක ගැටුණත් නෙමෙයි මිනිසුත් එක්ක ගැටුණත් නෙමෙයි. ඒ තියෙන தත්ත්වෙත් එක්ක ඊට වඩා දෙයක් බෑ.
ඔව් ඉතින් ඇයි ඉතින් ඒගොල්ලෝ හිතන එක ගැන තමයි මොකටද කලබල වෙන්නේ. ඉතින් ඒක එයාලා මොන හරි තමන් ගැන ඒගොල්ලෝ මොනව හිතපම අපිට මොකද?
එහෙමත්
ඒගොල්ලෝ කැමති තීරණයක් ඉතින් මොන දැන් ඒගොල්ලෝ මගේ ළඟ ද්වේෂය තියෙනවා කියලා හිතුවට මට ප්‍රශ්නයක් නැහැ නේ. ඇත්තටම කියනවා නම් ප්‍රශ්න තියෙන්නේ. ඒක නිසා ඒගොල්ලෝ කොහොම හිතුවත් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔයාලා එහෙමනම් කමක් නැහැ කියන්නේ. ඉතින් එහෙම ඔයාට තරහගී බව අපි දැනගත්තා කිව්වොත් කමක් නැහැ කියන්නේ ඉතින් ඒක. ඉතින් ඇයි මට මොකටද එයාලා මට ද්වේෂය තිබ්බද නැද්ද? කියන්නේ එයාලට ඕනම් කියන්න පුළුවන් එයාලා තරහ ගිහලා එයාලට දුකක් හිතෙලා නම් මෙන්න මේ හේතු නිසායි මම මේක ඔෆ් කරේ කියලා. ඉතින් ඒගොල්ලෝ ඒක මේ කියන්නේ යාලට මේකක් තියෙනවනේ. එහෙම නැතුව මේ වාට දැන් ඉතුරු තරහ තියෙනවනේ කියලා තාරි එහෙම තමයි කියලා සද්ද නැතිව පාවිගරයි. ඒක ඉතින් ඇයි අපි මේ මෙයාව මේ යාලට හොඳ විදිහට ප්‍රසන්ට් කරන්න උත්සාහ කරන්නේ?
එහෙම
මේගොල්ලෝ පිළිගත්තම අපිට මොකද? මං ගැන අනිත් අය මොන විදිහට හිතපුවා මට මොකද? ඒකෙන් නෙවෙයි මගේ ප්‍රශ්නේ තියෙන්නේ. මම මගේ ඇත්තරම තියෙන කෙලෙස් වලින් විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ කෙලෙස් තියෙද්දි නොතිබුණා කියලා අනුන් හිතුවට මට වැඩකුත් නැහැ. මගේ නැතුව තියදී අනිත් කට්ටිය තියනවා කියලා හිතුවට ඉතින් මට ප්‍රශ්නෙකුත් නැහැ.
ඒක එහෙමම තමයි වෙන්නේ නිවාස මේ මට ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. නමුත් මම අර මේ ගොඩාක් මෙතන පටිගේ සියුම්ව වශයෙන් හරි තියෙන්න ඇති නේද කියලා හිතනකොට
ඒක තමන් දන්නවනේ පටිගේද මොකද්ද තියෙන්නේ කියන එක පැහැදිලිව දකින්නේ තමන්ගේ සිත තියෙන්නේ තමන් ළඟනේ. එතකොට ඒ තියෙනේවත් මේක පටිගේද මේක මොකද්ද කියන එක තමන්ට පරීක්ෂා කරගොම තමන්ට තේරෙනවා. එතකොට ඒක කියන්නේ අනුන්ට නෙවෙයි දන්නේ. අනුන් දන්නේ සමහරට අපි ලොකු තරහවල් හිතේ තියෙනවා. නමුත් මට එහිනහා වෙලා හොඳට ඉන්න පුළුවන්. එතකොට පිටේ කෙනාට තේරෙන්නේ මං තරහෙන් ඉන්නවා කියලා. සමහරට මම බොහොම සැරට කතා කරනවා, සැර පරිසු විදිහට කතා කරනවා. හැබැයි මගේ හිතේ කිසිම තරහක් නැතුව එහෙම කරනවා වෙන්න පුළුවන්. එතකොට අනිත් අය තරහ කියලා හිතන හැබැයි මගේ හිතේ තරහක් නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අපිට මේ අනුන් අපි ගැන හිතන විදිහෙන් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ඒකේ අර තමන් එක්ක තමන්ගේ දිහාට හැරිලා මේ මෙයාගේ එක තමයි ප්‍රශ්න තියෙන්නේ. මෙයාගේ එක තියෙනවද නැද්ද කියන එක තමයි තමන් බලා ගන්න
ඕනේ. එහෙමයි මේ නිවාස දැන් ඕකම මම පාවිච්චි කරා. ඊට පස්සේ මේ සිතුවිල්ල කියන එකට දැන් කැමැත්ත අකමැත්තනේ මේ සකස් වෙන්නේ. වේදනාව කියලාද මට සාමාන්‍යයෙන් අනික් ආයතන පහ දැනෙන්නේ මේ පරයන්කයට වාඩි වුණාම. එතකොට මේ දැන් සිතුවිල්ල එනවා, සිතුවිල්ලට කැමති සිතුවිල්ල එනවා, ඊට පස්සේ තව සිතුවිල්ලක් එනවා නැති වෙනවා, ඒකට අකමැත්ත ප්‍රකාශ වෙනවා. එහෙම මට ඒක දැන් ඔය සිද්ධිය සම්බන්ධයෙන්ම බලාගෙන බලාගෙන යනකොට මේ අන්තිමට සිතුවිලි ඇති වෙනවා, නිරෝධ වෙනවා, කැමැත්ත සකස් වෙනවා, නිරෝධ වෙනවා. අන්තිමට නිරෝධයම තමයි පේන්න ගන්නෙ. එතකොට මේ පේනකොට 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 සිතුවිලි එම් පිටින්ම නැති වෙලා සිතුවිලි වලට ඔබට තියෙන දැනීමක් තියෙනවා. එතකොට එතන කැමැත්ත අකමැත්ත දැනීමක් නැහැ. එතකොට ඊට පස්සේ ඒකත් නැති
වෙනවා. දෙකක් තියෙනවා, කැමැත්තක් අකමැත්තක්. ඒකටත් කැමැත්තක් හිතේ ඇති වෙනවා සියුම්ව.
ඉතාලම සියුම්ව මේ අර මම
නරට අරක ගොරෝසු මේක
සියුම් තියෙනවා.
හැම විඳීමක් වේදනාවක් විඳීමක් දැනීමක් තියෙනවා නම් ඒකට කැමැත්ත අකමැත්තක් බොහෝ විට සකස්
වෙනවා. ඔය එතන අර විඥානය දැනෙනවා. ඊට පස්සේ ඒකත් නැති වෙනවා. ඊට පස්සේ අර මේ මුකුත් දැනෙන්නේ නැතුව ඉඳපු බව දැනගන්නේ ආයි සියාවම. මේ එතකොට ඕක නිතර ඔහොමම වෙනවා. දැන් මේ දැන් අර කායික දුක් ඉවර වෙන්න ඕක ගොඩාක් ඔහොමම
සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. වේදනාවක කායික වේදනාවක් තියෙනකොට හිත සමාධියකට ගිහුවම මේ වේදනාව තීව්‍රතාවයත් අඩු වෙනවා. සමහරට වේදනාව දැනෙන්නෙම නැතු ඉන්න පුළුවන් ගම්බුත් තියෙනවා. සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. මේ සමාධිය තියෙන අය මේ ඒ වේදනාව වෙලාවදී සමාධිය පාවිච්චි කරන්න පුළුවන්. සමාධිය පාවිච්චි කරලා ඒ වේදනාව විඳින්න නැතු ඉන්නවා.
එතකොට මේ නිවාස දැන් මේ සිහිය නැති වෙලා යනවද? මොකද්ද එතනදී පිහිටන්න තැනක් නැති නිසා මේ සිතුවිල්ලක හරි සංඥාවක හරි වේදනාවක හරි ඒකත්
නිරෝධ වෙනවා කියන්නේ අමාරුයි. දැන් ඔය මම විස්තර කරලා මම දන්නේ නැහැ මොකද්ද මේ කියන්නේ කියන එක හරියටම හිතන්න අමාරුයි මොකද්ද කියන එක.
එහෙමයි. ඒ සිතුවිලි වලට කැමැත්ත අකමැත්ත ඉස්සෙල්ලම පේනවා. ඊට පස්සේ කැමැත්ත අකමැත්ත මොක වුණත් සිතුවිල්ල බොරුයි කියලා තදින්ම පේනකොට ඒ එන එන
සිතුවිලි අතහැරෙනවා. ඒක ඒක ස්වභාවය. සිතුවිලි අතහැරෙනවා.
සිතුවිලි දැන් කැමැති සිතුවිල්ල ආවත් අකමැත්ත සිත් එක්ක සකස් වුණත් කොහොම සකස් වුණත් ඒක බොරුයි කියලා හිත ප්‍රතික්ෂේප වෙයි. හිතින් ප්‍රතික්ෂේප වෙනකොට සිතුවිලි නවතිනවා. ඒක එන එක නැවතෙනවා. ඊට පස්සේ අර
දැනීම දැන් මේ ඒකට පිළිගැනීමක් නැති වෙනකොට නැති වෙනවා. හැබැයි සිතුවිලි කියනවා එතනින් නැති වෙලාවට අනිත් වෙලාවට සිතුවිලි එනවනේ.
සාමාන්‍ය ජීවිතයේදී මේ එනවා.
එනවා.
ඔව්. මේ අර දැනීමක් නැති වෙලා යනවා. ඊට පස්සේ ඉතින් මොනවද පැය ගානක් තිස්සේ කරේ කියලා දන්නේ නැහැ. ඉතින් ඔය ඔහුම ඉන්නවා නම් ඒ කායික දුක් එහෙම දැනෙන්නේ නැති තත්යකට වැඩි.
ඉතින් තමන්ට වේදනාවක් නැතුව ඉන්න පුළුවන් නම් ඉතින් එතන හරි වේදනාවෙන් ගැටවිලා දැන් කායික වේදනාවකට ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් එහෙම තමන්ට පුළුවන්. සමාධියකට ගිහිල්ලා වේදනාව අඩු කරගන්න පුළුවන්. සමහරටක නොදැනෙන්න පුළුවන්.
එතන ඒ සතියmadı වීමක් නිසාද මේ සිය යන්නේ නැත්නම් ඒක අපට වෙන නිසා.
ඒක හරියට කියන්න අමාරුයි.
එහෙමයි. මොකද ඔක නැවත නැවත කොච්චර කරත් උවමමයි වෙන්නේ. ඔකේ වෙනසක් ඇත්තෙමත් නැහැ. ඔකට වැඩි වෙලාවක් නොයාම ඔය සිද්ධිය වෙන්න පටන් ගන්නවා. අර භාවිතා බහුලීකතාව
වැඩි වෙනවා. හිතට සමහරටක මේ සැඟ වෙනවා. නැත්තම් මේ දැන් ඔය මේ තියෙනවනේ මේ අරූප ධානය ස්වභාව තියෙනවනේ.
එහෙමයි.
නේව සංඥා සංඥා යතනේ වගේ දැනකට ගිහුවාම මේ සංඥා නැතු ඉන්න පුළුවන්. සමාධිය.
එහෙමදත් කියලා තිතුනා ඉතින්.
ඔව්.
හොඳයි මම එනවා.
හොඳයි තිරසන්නේ. හොඳයි එහෙනම් මං හිතන්නේ අපි දැන් නමේ හැමාට හිට වෙන නිසා හොඳයි එහෙනම් අපි දේශනාවට. තව මොනවාරි ප්‍රශ්නයක් අහන්න තියෙනවද? එහෙමනම් අපි මං හිතන්නේ අද ධර්ම දේශනාව මෙතන නතර කරමු. එහෙමනම් ධර්ම දේශනාවට සවන් දීමේ ඒ වගේ ධර්ම සාකච්ඡාව ශ්‍රවණය කිරීමෙන් ප්‍රශ්න ඇසීමෙන් ඉරස් කරගත්තව සියලුම කුසත් මේ ලෝකයේ සවාසනයත් ආරක්ෂා කරන්නා වූ අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමින් අනුමෝදකම් ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාශට්ටාච
වන්දනා කිරීම සඳහා සහභාගී වන්න. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්ධං වන්දිතුං පාසිතුං වරං ප්‍රජාපති මහා තේරී ආගතං පටිපාටියා සද්ධා සීල දයා වාසං බුද්ධ දීතා නමෝමහ සාදු සාදු සාදු.
නිදුක් වේවා නිරෝගී වේවා සුවපත්ව තුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන වහවහ නිවන සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා. තෙරුවන් සරණයි. සුවපත් වේවා. සුවපත් වේවා.
සුවපත් වේවා. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන්